ගෞරවනීය අපේ ආන්දරන් වහන්සේ, කල්යාණ මිත්‍රවරුනි, එක්තරා දුරකට භාවනාවේදී නිහඬව සිටීමක් සිදු වෙන්නේ, නිහඬ විමසීමක්, නිහඬ සොයාබැලීමක්, නිහඬ දැකීමක් සහ නිහඬ අවබෝධයක්. ඒ සියල්ලම භාවනාව තුළ සිදු වෙන්නේ නිහඬව, කිසිදු ඝෝෂාවකින් තොරව. හුස්ම ඇතුල් වීම සහ පිටවීම කිසියම් දුරකට නිහඬව වෙන්නේ, නමුත් එහි හඬක් තිබෙනවා. හුස්ම ගන්න හඬ, හුස්ම පිට කරන හඬ, ඕනෑම ක්‍රියාවක, භෞතික ක්‍රියාවක ශබ්දයක් තියෙනවා. හැබැයි හුස්ම දැන ගැනීම නිහඬව සිද්ධ වෙන්නේ. ආශ්වාසයටත් වඩා නිහඬයි ආශ්වාසය දැනගන්නා සිහිය. ප්‍රශ්වාසයටත් වඩා නිශ්ශබ්දයි ප්‍රශ්වාසය දැනගන්නා සිහිය. ඒ සිහියටයි භාවනාව කියන්නේ. එතන මේ භාවනාවේ ක්‍රියාව සිදුවෙන්නේ නිහඬව, කිසිදු ඝෝෂාවකින් තොරව. එනිසා කිසි කෙනෙකුට, බාහිර කෙනෙකුට කියන්න බෑ මේ භාවනාවක් කරනවා කියලා. හිත දුවනවා. ඒ දිවීම කිසියම් මානසික ഘോഷාවක් ඇති කරනවා. කියන්නේ හිතේ කතාවක් ගොඩ නැගෙනවා. ඒතකොට හිතේ කතාවට අඩක් තියෙනවා. ඒ ඇහෙන්නේ Tamanට විතරයි. ඒතකොට ඒ අභ්‍යන්තර ഘോഷාවෙන් කෙනෙක් පීඩාවටපත් වෙන්න පුළුවන්. ඒ හිතේ කතාව නිරන්තරයෙන් මේ වෙනවා නම්, නිරතුරුවම හිත දොඩමලු නම්, හිත කතා බහක නම් ඉන්නේ, තර්ක විතර්කවල නම් ඉන්නේ. එතකොට ඒෙන් වෙහෙසටපත් වෙනවා පුද්ගලයා, අවිවේකයටපත් වෙනවා, ඔළුව අවුල් වෙනවා. එපමණක් නෙමේ, අර සංහිඳියාව නැති වෙනවා. ඇත්ත නැත්ත තෝර බේරගන්න බැරි වෙනවා. මොකද හැම විටම කතන්දරයක් තුල ජීවත් වෙන කෙනාට ඇත්ත ඒ කතන්දරේ තමයි. ඒතර කතන්දරයක් නෙමේ සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ ප්‍රබන්දයක් නෙමේ, යථාර්ථය කියන්නේ. නමුත් ඒ යථාර්ථය නැත්තම් ඇති සැටිය, නැත්තම් යමක් හටගන්නා ස්වභාවය තේන්නේ ඒ කතන්දරේට වැහිලා. හිත දුවන දිවීම ഘോഷාකාරී. හැබැයි ඒ ഘോഷාව අනිත් ඇයට ඇහෙන්නේ නැහැ, තමන්ට ඇහෙනවා. ඒ දුවන හිත ආපහු අරගෙනේම නිහඬ කාර්යය. එහි කිසිම හඬක් නැහැ. ආපසු එීම, අවධානයේ යලි යොමු කිරීම නිශ්ශබ්ද ක්‍රියාවක්. කල්‍යාණ මිත්‍රවරුනි, සමස්තයක් විදියට ගත්තාම භාවනාව බොහොම නිහඬ කාර්යයක්. නිහඬ විමසීමක්, නිහඬ අවබෝධයක්. ඒතර යමක් අවබෝධ වෙනවද, ඒ අවබෝධය ඇති වෙන්නේ නිශ්ශබ්දවම, කිසිදු ഘോഷාවකින් තොරව. හරියට මලක් පිපෙනවා වගේ. මලක් විකසිත වෙන්නේ නිහඬව. ඒ මල් පැලේටවත් නොකිය, ළඟ තියෙන අනිත් පොහට්ටුවටවත් බාධාවක් නොකොට බොහෝම නිහඬව. උදෑසන යම්සේ නිහඬද, ඊටත් වඩා නිහඬයි මලක විකසිත වීම. එතට නොවැටවුණු යමක් වැටෙන්නේ, ආවරණය වූ කිසියම් කාරණයක් අනාවරණය වෙන්නේ, නොදුටු යමක් පෙනෙන්න පටන් ගන්නෙත් එබඳුම වූ නිශ්ශබ්දතාවයක. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ නිශ්ශබ්දතාවය අත්‍යවශ්‍යයි අභ්‍යන්තර විමසීමට. ඒ වගේම අවශ්‍යයි අත්‍යවශ්‍යයි සාමූහික විමසීම, එකතු වී කරන විමසීම. ඒතර ධර්ම සාකච්ඡාවක් යනු සාමූහිකව කරන විචාර ශීලී ස්වාබැලීම. දන්නා දේ කීමට වඩා නොදන්නා දේ ගැන ඇසීමට වඩා ඒ දෙකටම එහා ගිය අත්දැකීම් වලට කතා කරන්න ඉඩ දෙන. ඒ අත්දැකීම් වල තිබෙන බොළඳ බව හෝ හරවත් බව වටහා ගන්නට උත්සාහ කරන තව කෙනෙක්ගේ අත්දැකීමකින් කිසියම් වූ පාඩමක් තමන්ට ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන, තමන්ගේ අත්දැකීමකින් අනිත් කෙනෙකුට ආලෝකයක් දෙන්නට උත්සාහ කරන එබඳු සාමූහික ප්‍රයත්නයකටයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ. විභාගයකට එහා ගිය ප්‍රශ්න ඇසීමක්, පිළිතුරු දීමක්, ඊට එහා ගිය එකම අරමුණක් තිබෙන පිරිසක් එකට එකතු වී ඒ සියලුම දෙනාගේ සමස්ත ශක්තියම, පූර්ණ ශක්තියම එක මිටකට අරගෙන කරන ගවේෂණය. එනිසා පෞද්ගලිකව තේරුම් ගන්නට අමාරු කාරණා සාකච්ඡාවකදී බොහොම පහසුවෙන් වටහා ගන්නට පුළුවන්. එනිසා වන්නට ඕනේ මේ ධර්ම මාර්ගයේ ධර්ම සාකච්ඡාවට විශාල තැනක් දීලා තියෙනවා. අත්‍යවශ්‍යම අංග අතරින් එකක් විදිහට ධර්ම සාකච්ඡාව විස්තර කර තිබෙන්නේ. ඒ නිසාම වන්නට ඕනේ. හොඳයි, ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම බෙදා ගන්නට අත්දැකීම් තිබෙනවා නම් ඒ අත්දැකීම් හැම දෙනා එක්කම කරුණාවෙන් බෙදා ගන්න.
අවසරයි සර්. පුදී දේශනාවේදී මනුෂ්‍ය ගත කරන ජීවිත තුනක් ගැන සඳහන් කරා. ලෞකික ජීවිතයත්, ආගමික ජීවිතයත්, අධ්‍යාත්මික නැත්නම් අරිය ජීවිතය ගැන. එතකොට එතෙන්දී මුලින් සඳහන් කරපු ලෞකික සහ ආගමික ජීවිත ගත කරන්නන් භෞතික දේවල් මත යෙදෙමින් සැප සොයා යන බව දැනුම් දුන්නා. එතනදී කල්යාණ මිත්‍රයෙක්ගේ පිටක්ින් තොරව ඒ තමන් එල්ලෙන්ට යන දේවල් පිළිබඳ අවබෝධය තමා විසින්ම ලබා ගත යුතු නේද කියන කාරණාව.
ඔව්, අවබෝධය අප විසින්ම ලබා ගන්න ඕනේ. ඒක කාටවත් දෙන්න බෑ. يعني කිසිම කෙනෙකුට ඒ තමන්ගේ අවබෝධය තව කෙනෙකුට දෙන්න බෑ. හරියට ඒ අවබෝධය තරන්නේ වෙන කිසි දෙයක් නෑ. රහක් වුණත් දෙන්න බෑ. හැබැයි එහෙම රසවත් කෑමක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්. තමන් ඒක කොහොමද හදාගන්නේ? ද නිරෝගීකම දෙන්න බෑ. හැබැයි නිරෝගී වෙන හැටි කියලා දෙන්න පුළුවන්. එහෙම මග පෙන්වීමක් තිබුණොත් ලේසි. මග පෙන්වීමක් නැතිව මේ යන්නේ වැරදි පාරේ කියලා, මේ පාර නෙමෙයි මේකයි නිවැරදි පාර කියලා එහෙම මේ දිශාව හදාගන්න එක, දිශාව හොයාගන්න එක ලේසි නෑ. හැබැයි කාටවත් බෑ අපිව මේ උත්සලා ගිහිල්ලා වැරදි පාරෙන් හරි පාරේ තියන්න. ඒ හරි පාරේ තියලා අපි වෙනුවට අපිව වඩ아가ගෙන ඒ අගටම එක්ක යන්නත් බෑ කාටවත්. දානි පාරවල් දෙකේ පුළුවන්. ඒ ලෞකික පාරේ, ආගමික පාරේ මේ දෙකේම කිසියම් දුරකට මේ අප වෙනුවෙන් අනිත්‍යයට පුළුවන් අපිව අපිව වඩ아가ගෙන යන්නත් පුළුවන්. බොහෝ ආගමික පාරවල් බැලුවා මෙහෙම තමයි තියෙන්නේ. අපට අවශ්‍ය හුදු විශ්වාසය, භක්තිය විතරයි. ලෞකික පාරෙත් බොහෝ දේවල් අපිට අනිත් ලෑලවා කරගන්න පුළුවන්. හිතවත්කමට, මිල මුදලට, බලයට බය කරලා අල්ලස් දීලා පුළුවන්. බැරි එකම පාර මේ ආර්ය මාර්ගයේ විතරයි, ආර්ය මග්ග විතරයි. මේ තමන්ගේ දෙපයින් යන්න තියෙන ගමන. දැවුතුමයි ප්‍රශ්නේ සමහරට ඊට වෙනස් පැත්තක් බලාපොරොත්තු වෙන්න ඇතිනේ.
ලෞකික සහ ආගමික පාර යන කෙනා ඉන්න දේවල් පිළිබඳව අවබෝධය ගැන අත්හැරීමේ ගුණාංගය වර්ධනය කරන්නට නම් ඒ ඉන්න දේවල් වල ස්වභාවය පිළිබඳව යා අවබෝධය ලබා නොගත්තොත් අත්හැරීම කියන ගුණාංගය යාට වර්ධනය කරන්න නැහැ කියන නිසිතන් චරිතන් නිසිතන් චරිතන් නැත්නම්
ඔය දැන් අපි දිහාම බැලුවොත් ඔය බණපොතේ තියෙන කාරණා වලින් භාගයකට වැඩිය ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසාම තමා මේ ඒ බුදුදහමේ කේන්ද්‍රීයම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය පවා තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ කියලා දහම කියන්නේ. බඹයක් පමණ වූ මේ සංඥා සහිත මනසකින් යුක්ත මේ ශරීරය තුලයි සත්‍යයන් හතරම පවතින්නේ කියලා. ඉතින් අපේ අතීතයේ දිහා විමසිලිමත්ව බැලුවොත්, ඒ කියන්නේ සතුටු වෙන්න දුක් වෙන්න නෙමෙයි, එහෙම තමා සාමාන්‍ය කෙනෙක් අතීතාවර්ජනයක යෙදෙන්නේ. සතුටු වෙන්න හෝ දුක් වෙන්න, තැවෙන්න. එහෙම තැවෙන්නවත් උද්දාමයටපත් වෙන්නවත් නෙමෙයි, තේරුම් ගන්න. තේරුම් ගැනීම සඳහා තමන් මෙතෙක් ආ මග දිහා ආපසු හැරි බැලුවොත් අන්න පැහැදිලි වෙනවා. ඒ ලබාගත් දේවල් මොනවද ජීවිතේ, ඒවා කීයෙන් කීයද දැන් තියෙන්නේ, එතකොට අද තියෙන ප්‍රශ්න මොනවද, දැන් ප්‍රශ්න නැද්ද එකක්වත් තියෙනවා නම් ඒ මොනවද තියෙන ප්‍රශ්න, ඒ ප්‍රශ්න කොහොමද ඇති වුනේ, විසඳුම් හොයනවට වඩා මේ ප්‍රශ්න කොහොමද ඇති වුනේ, ඒතරේ ඇති වුනේ කොහොමද කියලා හොයන් යනකොට තේරෙනවා මේ වර්තමාන ප්‍රශ්නේ anu අතීතේ පිළිතුරකට අතීතේ දුන්නු පිළිතුරක් තමයි වර්තමාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පෙරේද දවසේ ප්‍රශ්නෙකට ඊයේ දවසේ දුන්නු පිළිතුරක් තමයි අද දවසේ මේ ප්‍රශ්නයක් විදිහට ඇවිත් තියෙන්නේ. ඒකට මේ පෙරලීම දිගටම වෙනවා. කියන්නේ හැම පිළිතුරක්ම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ගැටලුවක් බවට පත් වෙනවා. ගැටලුවක් බවට පත් නොවන පිළිතුරක්. ප්‍රශ්නයක් බවට පත් නොවන විසඳීමක් ඔය ජීවිත දෙකේම නැහැ. විසඳීම් තියෙනවා, පිළිතුරුත් තියෙනවා. හැබැයි ඒවා අවසාන විසඳුම් නෙමෙයි. කොයි මොහොතක හෝ හැම පිළිතුරක්ම ගැටලුවක් වෙන්න පුළුවන්. හැම විසඳුමක්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බව අතීතයේ දිහා බැලුවහම පේනවා කෙනෙකුට. බලන්නේ නැති එකයි වරද. අපි බැලුවොත් පේනවා. එතකොට පේනවා මේ අපි වැටෙන්නේ නැහැ කියලා. වැටෙනවට බයයි. අල්ලගත්ත දේවල්, හේතු වෙච්ච දේවල් නිසා වැටුණු හැටි. අපි වැටෙනවට බයේ තමයි යමකට හේතු වෙන්නේ. ඊළඟට හේතු උණු දේ හේත් වැටෙන දෙයක්. නොවැටෙන දෙයකට නෙමෙයි අප හේතු වෙලා තියෙන්නේ. ඒකට ඒ දේ වැටෙනකොට හේතු උණු කෙනත් වැටෙනවා. හේතු උණු කෙනාට ඉන්න බෑ නොවැටි. හේතු උණු දේ වැටෙනකොට. ත්‍රිහිම වැටුණු අවස්ථා ඉගෙන ගන්න පුළුවන් අතීතේ. ඒ නිසා තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම දේශනාවක් කරන්නට ඇත්තේ. නිස්සිතංච චලිතං අනිස්සිතංච චලිතං නැති කියන මේ හේතුනොත් වැටෙනවා, හෙලවෙනවා. හේතුනේ නැත්තම් වැටීමක් හෙලවීමක් නැහැ කියලා. ඉතින් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඉන්න පුළුවන්ද කියන ගැටලුව වෙනවා. එහෙම මේ මොනවත් අල්ලගන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන එක. අනේ ඒ විචිකිච්ඡාව, ඒ සැකේ, ඒ දෙගිඩියාව නැති කරන් නැති වෙනවා. අර එහෙම ඉන්න කෙනෙක් අපිට දකින්න පුළුවන් නම්, ආශ්‍රය කරන්න පුළුවන් නම්. අනේ ඒ නිසයි කල්යාණ මිත්‍රයෙක් වැදගත් වෙන්නේ. අපි නොදන්න දේ කියලා දෙන්නම නෙමෙයි. නොදන්න දේ අහගන්නම නෙමෙයි. මේ අපිට අවශ්‍යයි කිසියම් පූර්වාදර්ශයක්, සජීවි ආදර්ශයක් ඕන වෙනවා. අපේ හැඳිලුම්ක අපේ හැඳි
දැන් අපි මේ ධර්ම මාර්ගයේ ශික්ෂණය ලැබෙන යනකොට අපිට ජීවිතය බොහොම සරල වෙනවා. ඒ වගේම අපි ලෞකික ඉලක්ක අරමුණු කරා ඉතින් අනික් අයට වඩා යන්න හැකියාව ලැබෙනවා. ඒ තුළ ලැබෙන ජයත් එක්ක මෙතන පිළිබඳව එන උපාදානයේ නිදෙන්ට සංවේගයටපත් වෙන්න යම් දෘෂ්ටිකල් ලබා ගන්න ධර්මීය රූපාල චරිතය වගේ අපිට මේවත් එක්ක දැනෙන දේවල් එක්ක ස්ථාවර තත්වයක් දැනෙන භාවයේ නිදෙන්ට
ස්ථාවර බව කියන්නේ මේ ඇත්තක් නෙමෙයිනේ, අපේ සිතවිල්ලක්නේ. ඒ අත්දකින්න ඕනෑම දෙයක් එක්ක අපි මේ ලේබල් එක අලවනවා. අත්දකින්න ඕනෑම දෙයකට ස්ථාවරයි කියන්නේ. එතකොට පුද්ගලයින්ටත් අලවනවා. සදාකාලික මිත්‍රයන්, සදාකාලික ඥාතීන්, සදාකාලික හිතවතුන්. දැන් එහෙම නැතුව මේ සම්බන්ධතාවයක් හදාගන්න අමාරුයි. බැරි නෑ ඕනෑම සම්බන්ධතාවයක්. නමුත් සම්බන්ධතාවයක් සාමාන්‍යයෙන් කෙනෙක් හදාගන්නෙම ඔය ආකල්පයත් එක්ක ස්ථාවර කියන සදාකාලික. එතකොට ඒ හොඳ පැත්තට විතරක් නෙමෙයි, දැන් සදාකාලික හතුරන්, සදාකාලික තරහකාරයන්, විරුද්ධකාරය, ඒ අයටත් ඒක. ඒතර මේ ස්ථාවර කියන ඒ ලේබල් එක අනායාසයෙන්ම කිසිම ආයාසයකින් තොරව අපේ හැම අත්දැකීමකටම අපි අලවනවා, ඒක වර්ණ ගන්නවා. අත්දකින්නේ සතුටක් නම් ඒ සතුටෙනුත් ස්ථාවර වූ වින්දනයක් බලාපොරොත්තු වෙනවා. ගෙවිලා යන වින්දනයක් නෙමෙයි, අහිමි වෙන වින්දනයක් නෙමෙයි, නැති වෙන වින්දනයක් නෙමෙයි, ස්ථාවර වින්දනයක්. අත්දකින්නේ දුක නම් ඒත් ඒ දුක ගැන හිතන්නේත් ඒ වගේ, මේක ස්ථාවර දෙයක් විදියට. ඒ නිසා නැති කරන්න මහන්සි වෙනවා, ගැටෙනවා ඒ දුකත් එක්ක, හැප්පෙනවා, තැවෙනවා, තමන්ටම දොස් කියා ගන්නවා, තමන් එක්කම අමනාප වෙනවා. ඒ පිටපස තියෙන්නේ අර දුක ස්ථිරයි කියන ඒ ආකල්පය. ස්ථාවර ලෝකයක් අපි හොයන්නේ බය නිසා. බයක් තියෙනවා. ඒ බය නිකන් හොල්මන් යක්කුන්ට තියෙන බයවත් එහෙම නැත්තම් එළියන මේ ගලවලා දාලා ආපු සපත්තු දෙක නැති වෙයි කියන බයවත් නෙමෙයි. ද ඒ බයවල් පිටිපස්සේ තියෙන්නේ අර මූලික බිය තමයි. ඒ බිය වහගන්නවා අපි නিত্য කියන සංඥාවේ, ස්ථාවර කියන ආකල්පයෙන් ඒ බය වහගන්න. මොකද්ද මූලිකම තියෙන බිය? මේ තනි වෙන්නට තියෙන බය, තනි වෙන්නට තියෙන බිය. හුදකලා වෙන්න තියෙන බය. මේ බය බොහොම සියුම්. හැබැයි ජීවිතේ මෙහෙවන, ඒ ජීවිතේ හසුරවන ගාමක බලය වගේ, ඒ තමයි මේ මහා ප්‍රබලම ජවය. මේ හැම දෙයක් එක්කම පිටිපසින් තියෙන ඒ තනි වෙන්න තියෙන බය, හුදකලා වෙන්න තියෙන බය. සමූහයේ කොටසක් බවට පත් වෙන්න තියෙන ඕනෙකම, ඕනෑම සමූහයක. සමූහයක තමන් අංශුවක් වෙන්න, සමූහයක කොටසක් බවට පත් වෙන්න, මහා යාන්ත්‍රණයක දැතිරෝධයක් වෙන්න අපිට ඕනෙකම වෙලා තියෙන ඒ නිසා. ඒ සමස්තේ ස්ථාවරයි කියන හැඟීමක් තියෙනවා. සමස්තය ගත්තාම නිට්ටයයි. ඒක එහෙම්ම තියෙනවා. ඉරහඳක ඇත්තත් ඒ අපි කියන්නේ බොහොම ස්ථාවර දේවල් විදියට, මහ පොළොව. ඒ සමස්තය, ඒ සමූහයේ ස්ථිරයි. එතට අපිත් ගිහිල්ලා ඒකට ඈඳුනොත්, ඒකේ කොටසක් බවට පත් වුණොත් අපිත් අර තනි වෙන්නේ නැතුව ස්ථිරව ඉන්න පුළුවන් කියන එක. ඒක තමයි භෞතික ජීවිතය කියන්නේ. ඒකටම තමයි ආගමික ජීවිතය කියලත් ඔය බුදුදහම එන්න කලින් තිබිච්ච හැම එකක් දිහා බලම මේ සමස්තේ කොටසක් වීම තමයි අවසාන මොක්ෂය. ඒ සමස්තයෙන් අපි දැන් ඈත් වෙලා ඉන්නේ. ඒ බ්‍රහ්ම හරි මොකක් හරි එකකින් ඈත් වෙලා ඉන්නේ. ආයතෙන්ට ගිහලා එකතු වුණාම හරියට මහා මූතර දිය බිඳුවක් වැටුණා වගේ දැන් දිය බිඳුව තනි වෙලා ඉන්නේ. එතට තනි දිය බිඳුව අසරණයි. මොනවත් කරගන්න බෑ, කිසි බලයක් නැහැ. ගිහිල්ලා නැවත මහමුහුදට යන්න. එතකොට මහමුහුදට ගිය ගමන් දිය බිඳුවපත් වෙනවා මහමුහුද බවට. එතකොට තණි නෑ. මහා බලයක්, මහා සාගරයක්. එතකොට මහා සාගරේ බවටපත් වෙන්න පුළුවන් කියලා. එහෙම තමයි මේ මොක්ෂයේ විස්තර කළා තියෙන එක බොහොම ලස්සන ආකර්ෂණීය මේ තේමාවක්. ඉතින් මේ තේමාව නිසා තමයි බොහෝ යෝගීන් මේ දුෂ්කර ක්‍රියා කරන්නේ සියලුම උපවාසයන් මේ අභ්‍යාස කරන්නේ. ඉතින් ඒවයි ප්‍රතිඵල විදියට ගිලේ සමස්තේ කොටසක් වෙන්න පුළුවන්. බැරි නෑ. දී බින්දුවකට පුළුවන්. ඉතින් ඒ මූදට යන පාර හරියට හොයාගත්තොත් දවසක මූදට යන්න පුළුවන් ඕනෑම දී බින්දුවකට. බැරි නෑ. හැබැයි මේ බුදුදහම නැගු ප්‍රශ්නය එහෙම බෑ කියලා නෙමෙයි. බුදුදහම කවදාවත් එහෙම බෑ කිව්වේ නෑ. පුළුවන් ඕනෑම දී බින්දුවකට මහමූද වෙන්න පුළුවන්. හැබැයි මහා මොහොත වී දිකටම ඉන්න බෑ කියන එක. දිකටම ඉන්න පුළුවන් කියලා තියෙන සාතිකය මොකද? නැවත දිය බිඳුවක් බවට පත් නොවේ කියලා. එකපාරක් මේ මහා මොහොතෙන් නම් වෙන් වෙලා ආවේ දිය බිඳුවක් වෙලා මොකක් හරි හේතුවකට. ඒ නැවතත් ඒ හේතුව නිසාම දිය බිඳුවක් වී තනි වෙන්න වෙයි. එහෙම නැහැ කියන්න බෑ. ඒ නිසා එය නෙමේ විසඳුම. දැන් ඒ කාරණේ කිව්වේ දැන් ඒ ආධ්‍යාත්මික උත්සාහයන් ගත්තත් ඔය ලෞකික උත්සාහයන් ගත්තත් එකම මූල ධර්මයේ තියෙන්නේ මේ ආර්ය මාර්ගය හැර මේ ස්ථාවර වූ යමක් තියෙනවා. ධනේ ස්ථාවරයි. මම අනිත්‍ය වුණාට ධනේ ස්ථාවරයි. එතකොට ඒ ධනයත් එක්ක මට එකතු වෙන්න පුළුවන් නම් මට ස්ථාවර වෙන්න පුළුවන්. එතකොට තනි නෑ. පිරිසක් එක්ක මට එකතු වෙන්න පුළුවන් නම් තනි නෑ. එහෙම එකතු වෙන්න පුළුවන්. එකතු වෙන්න බැරි කමක් නෑ. ඕනම දෙයක් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමා ඒ එකතුව එකතුවක් විදිහට පවතින්නේ කොපමණ කාලයක්ද? එය අවිනිශ්චිතයි. ඕනෑම එකතුවක ජීව කාලය කිසි කෙනෙක් දන්නේ නැහැ. එකතුව අයවත් දන්නේ නැහැ. මොනවා හරි එක් එකතු වුණොත් එහෙම ඒ එකතුවක් විදිහට කොපමණ කාලයක් තියෙයිද කිසි කෙනෙකුට කියන්න බෑ. අවිනිශ්චිතයි. දෙක, මේ ඒ එකතු වෙන්නේත් ස්ථිර දේවල් එක්ක නෙමෙයි, හෙලවෙන දේවල් එක්ක. ඒතර හෙලවෙන, චලනය වෙන, කම්පණයටපත් වෙන, සැලෙන දේවල් එකට එකතු වුණා කියලා නොසැලෙන යමක් නිර්මාණය වෙන්නේ නැහැ. නොසැලී ඉන්න බෑ. නොවැටි ඉන්න බෑ. වැටෙන දෙකක් එකට එකතු වුණා කියලා. දෙකක් හෝ කීපයක්. ඒතර ඒ සියල්ලම වැටෙනවා. අපිත් වැටෙනවා. තනියම වැටුණාට වැඩිය වේදනයි පිරිසක් එක්ක වැටෙනකොට. බරක් එක්ක වැටෙනකොට. ඒතර මේ තනිකම නැති වුණා කියන එක සිතිවිල්ලක්, ඒක මායාවක්. ඒ අහවල් කෙනා නිසා තනිකම නැති වුණා, අහවල් දේ නිසා තනිකම නැති වුණා, අහවල් අය නිසා බය නැති වුණා කියන එක මුලාවක්. එහෙම වෙන්න බෑ. හැබැයි ඒක හැංගෙන්න පුළුවන්. අපිට හංග ගන්න පුළුවන්. වහ ගන්න පුළුවන්. ඒතර මේ තනිකම වැහෙනවා. නැති වෙනව නෙමෙයි, වැහෙනවා. හැංගෙනවා. ඒ ගැන භාවනා කිරීම තමයි හොඳම දේ. තනිකම ගැන භාවනා කරන්න, බය ගැන භාවනා කරන්න. මොකදී බිය නැති කරගන්න උත්සාහ කරන්නේ තවත් බියටපත් වෙන දේවල් වලම සරණ යෑමයි. ලෞකික පැත්ත බැලුවත් ලෝකෝත්තර නෙමෙයි අනිත් ආධ්‍යාත්මික කියලා කියන පැත්ත බැලුවත් ඒ කොහොම බැලුවහම ඒව හැම එකක්ම බියටපත් වෙන දේවල් තියෙනවා. අපිත් බියටපත් වෙනවා. අපි හොයන්නේ බියටපත් වෙන දෙයක්මයි බය නැතුව ජීවත් ඒක වෙන්නේ නැහැ. ඒ සෙවීමට තමයි ධර්ම කියන්නේ අනාර්ය පරිශ්‍රණය කියලා. අනාර්ය පරිශ්‍රණය විස්තර කරන්නේ ධර්මයේ මේ විදිහට. තමනුත් ලෙඩ වෙනවා. ඒතර හොයන්නේ ලෙඩ වෙන දෙයක්මයි. තමනුත් වයසට යනවා. හොයන්නේ වයසට යන දෙයක්මයි. වෙන දෙයක් හොයාගන්න බෑ මේ ලෝකේ. තර වයසට යන දේවල්ම හොයාගෙන වයසට නොයා ඉන්න බෑ. ඒ වයසට යෑම කියන එක නවතින්නේ නෑ. එකෙන් වැටෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්නට අවශ්‍ය මොකද්ද මේ කියන. ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? දහන්න තියෙන එකම ප්‍රශ්නේ ඒයි. ඇයි මේ මා ප්‍රශ්නයක් කරගන්නේ? දැන් ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව හැම දෙයක් ම ප්‍රශ්නයක් විදිහට අපි බාර ගන්නවා. හැම දෙයක්ම ප්‍රශ්නයක්. ඇයි ඕනෑම කාරණයක් දිහා මේ ඇහිම් බලන්න. ඇයි මේ මට ප්‍රශ්නයක් වෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න බැරිද? මා මේ ප්‍රශ්නයක් කරගත්තදී ප්‍රශ්නයක් කර නොගෙන ඉන්න අය නැද්ද? තරන්න අපි වාගේ තැ ආර්ය පරිශ්‍රණේ. ආර්ය පරිශ්‍රණ කියන්නේ එකයි. මේ අපිට ඕනේ දේ නෙමෙයි හොයාගන්න ඕනේ. ඕනේ දේ කියන එක අපි දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අහන්න. ඇයි මට මේ ප්‍රශ්නයක් වෙන්නේ? ඕනෑම කාරණයක් වෙන තනිකම ගන්න ඇයි මට මේ ප්‍රශ්නයක් වෙන්නේ? මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නයක් කර නොගත්තයි නැද්ද? කොහොමද එහෙම ඉන්නේ?
භාවනා කරනකොට මේ ගොඩක් කලාවට භාවනා කරනකොට එක්ක ආසාවක් එහෙම නැත්නම් සතුටක් එහෙම නැත්නම් දුකක් කියන ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නයක් වෙන්නේ භාවනා කරනකොට මේ කිසියම් තේරුමක් නැතුව හැම දෙයකින් හිතන යන ඒක ලොකු ප්‍රශ්නයක් කරනවා. ඒක ප්‍රශ්නේ නොකර ගන්න ඕන. භාවනා හිතද ගන්නවා. නැහැ සතුටක්වත් නැහැ දුකක්වත් නැහැ. සමහරක් කරාට කිසිම වැඩක් නැති කිසිම තේරුමක් නැහැ. කොහොමද ඇදේ හිත තේරුම්න්නේ තමයි. අද මම දෙක කරනවා.
ඔව් කවුද කරන්නේ?
මේ මම කියලා හදාගත්ත එක්කෙනෙක් නේ.
මම කියලා හදාගත්ත එක්කෙනෙක් හරි ඉතින් පුරුද්දක් නේ.
ඔව් පුරුද්දක්.
පුරුද්දක්. ක්‍රියාත්මක වෙනවා හිතනවා කියන්නේ පුරුද්දක්. එතකොට දැන් භාවනා කරනවා කියලා අපි අදහසක් හදාගන්නවා මේ භාවනා කරනවා. දැන් ඒ අදහස ඒක සරල අදහසක් වුණාට ඒ සරල අදහස ඇතුලේ බලාපොරොත්තු කොටක් තියෙනවා. එකක් තමයි මේ නොහිතා ඉන්න ඕනි කියන බලාපොරොත්තු. සිතවිලි නැතුව ඉන්න ඕනේ. එකඟ වූ හිතකින් ඉන්න ඕනේ කියන අදහස් තියෙනවා. එතකොට දැන් ඒ ඕනෑ දේ එකක් වෙන්නේ තව එකක්. එතකොට අපි හිතන්නේ ඇයි මේ මට ඕනේ දේ වෙන්නේ නැත්තේ? මට ඕනේ නැති එකක් වෙන්නේ ඇයි? දැන් පැහැදිලිව තේරුම් ගන්න තියෙන කාරණයක් මේ පුරුද්දක් කියන එක. ඔය හිතෙනවා කියන්නේ පුරුද්දට වෙන දෙයක්. හිතෙනවා කියන එක පුරුද්ද. එතකොට මේ පුරුද්ද මේක හිත පුරුදු වෙලා තියෙනවා. අපි හිත පුරුදු කරලා තියෙනවා. හිතන්න. එතකොට සිතීම යන පුරුද්දක්. පුරුද්දට වෙන දෙයක්. අප විසින් ඇති කරගත් පුරුද්දක්. වෙන කවුරුවත් නෙමෙයි අප විසින් ඇති කරගත් පුරුද්ද. සිතීම යන. පුරුද්දක් ඕනෑම පුරුද්දක් ඒ සිතීම විතරක් නෙමෙයි දුම් බීම ගත්තත් මත්පැන් පානය ගත්තත් ඉන්න ඒ කියන්නේ තන නොතන බලා කතා කිරීම ගත්තත් මේ ඕනෑම පුරුද්දක් ගත්තොත් ඒ පුද්ගලයා විසින් කාලයක් කිසියම් කාලයක් කිසියම් ක්‍රියාවක අසීයෙන් නැවත නැවත යෙදීමේ ප්‍රතිඵලයක් පුරුද්දක් කියන්නේ පුද්ගලයෙකු විසින් කිසියම් ක්‍රියාවක් නැවත නැවත අසිහියෙන් කිරීමේ ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි පුරුද්ද කියන එක ඇති වෙන්නේ. ඕනෑම පුරුද්දක් ගත්තා. එතකොට ඒ පුරුද්දක් බවට යමක් පත් වෙන තුරු තමයි පුද්ගලයා වැදගත් වෙන්නේ. ඒ පුරුදු කරන කෙනා වැදගත් වෙන්නේ එයා අවශ්‍ය වෙන්නේ ඊ යමක් පුරුද්දක් බවට පත් වෙන තුරු. පුරුද්දක් බවට පත් වුණාට පස්සේ පුරුදු කළ කෙනා අනවශ්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා වැදගත් නැහැ. පුද්ගලයා වැදගත් නැහැ. එයා අනවශ්‍ය කෙනෙක්. දැන් අර පුරුද්දට පුළුවන් ඒ කාර්යය කරන්න. ඇවිදින්න පුළුවන් පුරුද්දට. ඒ පුරුදු වෙච්ච තැනකට දන්න තැනකට නම් යන්නේ අපි ඕනේ නැහැ. ඒ පුරුද්දට පුළුවන් ශරීරය එතෙන්ට ගෙනියන්න. අපි වැදගත් නැහැ එතෙන්. සිතීමත් ඒ වගේ. එය මේ මහා වැරැද්දක් විදියට ගන්න එපා. භවනාවේදී නොසිදිය යුතු දෙයක්, සිදු නොවිය යුතු දෙයක්. එහෙම නැත්නම් පාපයක්, අකුසලයක් එහෙම ගන්න යන්න එපා.
ඒක භවනාවට පිටිය අමාරුද මේ දේශනාව අහන්න පිටත් ඒක වෙනවා. එනකොට ඇහින්නේ ඉතින්
අමාරුද? ඔව් ඉතින් එහෙම ඇහෙනව නම් තමයි පුදුම. ඒකනේ ධම කියන්නේ ධර්ම ශ්‍රවණයේ දුර්ලභ කාරණයක් කියලා. ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි කියලා කියන්නේ මේ කනට සද්දයක් එන එකේ දුර්ලභ බව නෙමෙයි, ඒක හරි සුලභයි. හැබැයි මේ ශ්‍රවණය කියන එක දුර්ලභ දෙයක්. ඒක ලේසි නෑ. දෙතෙන්ට පැහැදිලිවම පේනවනේ මේ නොවිසිරුණු මනසක් ඕනේ කියන එක ධර්ම ශ්‍රවණයට. එතකොට මේ නොවිසිරුණු මනසක් කියන එක බොහොම දුර්ලභ අත්දැකීමක්. එතකොට මේ නොවිසිරුණු මනසක් නැතිව ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නෑ. එතකොට ධර්ම ශ්‍රවණයකින් තොරව මේ මාර්ගයේ අනිත්‍යක කොහොමද අපිට හරියට පාර ඇහෙන්නේ නැහනේ. වාගෙටනේ ওই සිතිවිලි වලට පුළුවන් කෙනෙක්ව බිහිරි කරන්න, අන්ධ කරන්න පුළුවන්. ඇත්තටම මේ ඒ අන්ධභාවය අර අන්ධභාවයට වැඩිය බලවත්. ඒ බිහිරි බව අර භෞතික බිහිරි බවට වැඩිය බලවත්. කියන්නේ භෞතික බිහිරි බව නම් කෙනෙකුට වෛද්‍යවරයෙක් හම්බෙලා මොනවා හරි බේතක් අරගෙන උපකරණයක් අනේ හයි කරගෙන කණ්ණඩි දෙකක් දාලා ශල්‍ය කර්මයක් කරලා මොනවා හරි එකක් කළා ටිකක් හදාගන්න පුළුවන්. හැබැයි මේ ඔය විසිරුණු හිත ඔය සිතිවිලි නිසා ඇතිවෙන ආධ්‍යාත්මික බිහිරි බව සාන්ද බව කාටවත් බෑ. අපිට කියන්න බෑ අහවල් කෙනා අනේ මට කරලා දෙන්න කියලා. ඒ නිසා මේ ශ්‍රවණේ කියන්නේත් භාවනාවක්. ඉතාම දැඩි සිහියක් ඕනේ. හිත විසිරෙනකොට දැනගන්න. හරියට හුස්මෙන් හිත එළියට යනකොට දැනගත්තා වගේ. දැනගෙන දැනගත්තාම භෝවිත නැවත ඇහෙන්න පටන් ගන්නවා. එතකොට ඒ නැවත අහන්න. එතකොට ආයෙත් හිත දුවනවා ආපහු දැනගන්න. දැන් ඔය නිසා තමා දෙක තමයි අපේ හැටි අපි කාගේ තේ නිසා තමා ඔය මේ දේශනා බලනකොට ඔය දේශනාවල පුනරුක්ත තියෙනවා. ඒ පුනරුක්ත කියන්නේ නැවත නැවත කියලා තියෙනවනේ. ඉතින් අපි හිතනවා මේ ඇයි නැවත නැවත කියලා තියෙන්නේ. දැන් අපි ඒක බලන්නේ පොතකින්. අපරාධ පිටු කීපයක් ඉතුරු කරගන්න තිබුණා මේකේ. ඒක නෙමෙයි ඇත්ත. ඇහෙන්නේ නැහැ. දැන් තමයි පළවෙනි පාර කිව්වට ඇහෙන්නේ නැහැ. මට දෙවෙනි පාර කිව්වට ඇහෙන්නේ නැහැ. මට විතරක් තියනවා නම් මොකද? හිතේ දවසක් යනවා. ඒ හිතේ සිතිවිලි කියලා කියන්නේ, ඒ කියන්නේ හිතේ කතාව කියන්නේ දවසකටම තමයි. ඒ දිගටම නෙමෙයිනේ. ඔව් දිගටම නෙමෙයි. ඊට පස්සේ අර තමන් කතා කරන වෙලාවකුත් තියෙනවා. දැන් ඔය හිතේ කතාවේ ওই දෙකම තියෙනවා. තමන්ුත් කතා කරනවා. තව කෙනෙකුත් කතා කරනවා. දැන් තව කෙනෙක්ගේ කතාව තමයි අපිට මුලින්ම ඇහෙන්න පටන් ගන්න. මොකද අපි කතා කරනකොට අපිට ඇහෙන්නේ නැහැ. අපේ අවධානය තියෙන්නේ කතාවටනේ. ඔය දෙකේ එකතුවකට තමයි ඔය හිතේ කතාව කියලා කියන්නේ. දැන් අපේ කතාව අපි නවත්තන්න ඕනේ. අර අනුන් තව කෙනෙක් කතා කරනකොට ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි තමන්ගේ කතාව නවත්තන්න. ඒ තමන් කතා කරන බව දැනගන්න. කියන්නේ හිතේ කතාව ඔය හිත කතා කරන එක යා එක එක වහනවා. අහනකොට අපි උත්තර දෙනවා. අපිත් හිතනවා. ඒවට අපි පිළිතුරු සපයනවා. අපි හූමිති තියනවා. අත්ල් ගායනා කරනවා. ඒ තමන්ගෙන් ඒ දෙන දායකත්වයේ අඳුනගන්න ඔය හිතේ කතාවට. අඳුනගෙන ඒ අඳුනගත්ත ප්‍රමාණයට අත්හරින්න. ඒ අත්හැරීම තුල හිත තනි වෙනවා. ඒ තනි වෙනකොට එයාට ඒ කතාව දිගට ගෙනියන්න බෑ. එයා නිකන් පටන් ගන්නවා ලොකු සංවාදයක්. හැබැයි ඒ සංවාදය පටන් ගත්තර දැන් ඒකට නෑනේ පාර්ශවකරුවෙක් නැති වෙනකොට ඒක එතනම නවතිනවා. දිගට යන කතා නෑ. කෙටි කතා එන්නේ ඊට පස්සේ බොහොම කෙටි. එතනම නවතිනවා. සිතවිල්ලක් එනවා. ඒක මත තව එකක් දෙකක් තුනක් හතරක් සිතිවිලි ඒ කතාව ඉවරයි. ඒකට අලුත් මාත්‍රකාවක් ආහිත පටන් ගන්නවා ආයෙත් ටිකක් යන ආයෙත් නවතින. ඒතර තමන් නිහඬ වීමෙනුයි හිත නිහඬ කරන්න පුළුවන්. නැතුව අපි හිත නිහඬ කරන්න කියලා ඒවා මේවා කරන්න හැදුවට වෙන්නේ නැහැ. හඳුනා ගන්න තමන් අතින් දාන ඒවා. ඒ හිතේ හිත මතු කරන කාරණා හිත මතක් කරලා දෙන දේවල් වලට තමන් අලුතෙන් එකතු කරනවා යම වර්තමානයේ. ඒ දකින්න දැකලා නවත්තන්න. කිසි දෙයක් එකතු කරන්න යන්න එපා හිතට. ඒ අලුත් සිතුවිලි එකතු කරන්න එපා. පරණ දේවල් මතක් වුණා. නිහඬව ඉන්න. යමක් මතක් වුණා කියලා දැනගෙන නිහඬව ඉන්න. කෙනෙක්ව මතක් වුණා. එයා හොඳයි කියලා හිත කිව්වා. එච්චරයි එයා හොඳද නරකද ඒ විග්‍රහයට යන්න එපා. ඒක එතන විනිශ්චය කරන්න යන්න එපා. හිත මෙහෙම කිව්වා කියලා දැනගෙන නවතින්න. දැන් ඔය මේ අපි දැන් මේ කටින් කරන කතාවේ ඒ කියන්නේ සංවාදයක අංශ දෙකනි තියෙන්නේ. කෙනා එක්ක මට ඕන දේ මං කියනවා. එහෙම නැත්නම් මට ඕන දේ මං අහනවා. එක්ක කියනවා එක්ක අහනවා. ওই දෙකනේ කියන්නේ. එක්ක යමක් කියාගෙන යනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍ය කතා බහක ওই දෙකනේ වෙන්නේ අපි. වෙන කාරණයක් නැහැනේ. තුන්වෙනි කරුණක් නැහැනේ. එක්ක කියනවා එක්ක අහනවා. අහනවා කියන්නේ අහුම්කම් දෙනව නෙමෙයි ප්‍රශ්න අහනවා. තව කෙනෙක්ගෙන් කොහොමද කියලා අහනවා. කොහෙද යන්නේ කියලා අහනවා. එහෙම අහනවා. ඒකත් අපි කටින් කරන දෙයක් විමසීම කියන එක. එහෙම නැත්නම් Tamanට කියන්න ඕන එක කියනවා. ඒ විමසීමක් නෑ. අපි යාගෙන් අහන්නේ නෑ මොනවත් අපි කියනවා. ඒතර මේක තමයි කතාව කියලා වෙන්නේ. ත්‍රෝය දෙකේ මූලික ස්වභාවයට තමයි විතක්ක ਵਿਚාර කියලා ධර්මයේ කියන්නේ විතක්ක ਵਿਚාර කියනවා සහ විමසනවා. එතකොට මේ අපි කටින් ඒකේ නිසා තමයි මේවට වචී සංකාර කියන්නේ. කියන්නේ වචනේ කෙරෙන කාර්යයක්. ඒතර වචනය හැඩ ගැහෙන්නේ ওই විදියට. වචනේ කියන්නේ කතා බහ හැඩ ගැහෙන විදිය. කියනවයි විමසනවයි. විමසනවා කියන්නේ ප්‍රශ්න අහනවා. ඒතර කටින් නිහඬ වෙලා හිටියත් මනසින් ওই දෙක වෙනවා. කියනවා විමසනවා. කියනවා විමසනවා. එක්ක කියන් කියන් යනවා දොඩවගෙන යනවා. එහෙම නැත්තම් ප්‍රශ්න අහනවා හිතින්. ඒතර උත්තර දෙනවා. මේ ද්විත්ව කාර්යයන් හඳුනා ගන්නට භාවනාවේදී අන්ෝයි විතක්ක ਵਿਚාර අඳුනා ගන්න නැතුව ඒ නිහඬියාවට යන්න බෑනේ. දැන් විතක්ක ਵਿਚාරෙන් අත්හැරියාමනේ නිශ්ශබ්දතාවය ඇති වෙනවා කියලා කියන්නේ. එතකොට විතක්ක ਵਿਚාර කියන්නේ වචන දෙක අත්හැරීම නෙමෙයිනේ. ඒ විතක්ක ਵਿਚාර කියන පාලි වචන දෙක අත්හැරීම නෙමෙයිනේ. විතක්ක ਵਿਚාර කියන්නේ ක්‍රියාවන් දෙකක්. ඒකනේ වචී සංඛාර කියන්නේ. ඒ වචී සංඛාරය අඳුනා ගන්න දෙදවීමයි විමසීමයි දෙක. මේ දෙකේ වටිනාකමක් තියෙනවා. ඒක මේ ප්‍රඥාව සිහිය ගෙනල්ලා ওই දෙක කරොත් ඒක යෝනිසෝ මනසිකාරය බවට පත් වෙනවා. යෝනිසෝ මනසිකාර වෙන්නේ විතක්ක ਵਿਚාරම තමයි. ඒතරයි තමන්ට අවශ්‍ය කාරණයක් තියා තමන් විමසනවා. තමන්ම ප්‍රශ්න කරමින් තමන්ම හේතු හොයමින් යනවා. එතකොට ඒක සිහිය තියෙන්න ඕනේ එකට. ඒක පුරුද්දකට නෙමෙයි වෙන්නේ. අවශ්‍ය දෙයක් හිතාමතා චේතනාත්මකව කරන. එතකොට ඒක ධම්ම විචේ සම්බොජ්ජංගය කියන. එතකොට සම්බොජ්ජංගයක්. හැබැයි එහෙම නැතුව පුරුද්දට සිහිය නැතුව වෙනකොට ඒක බාධාවක්, නීවරණයක් බවට පත් වෙනවා. සායි හඳුනාගන්න. ඒ ඔය මානසික පුරුදු දෙක හඳුනාගෙන අත්හැරලා ගන්න. දැන් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ දික් ඇහුවා වගේ මේ ඕන්නේ නැහැ. ඕන්නේ නැති බවක් දන්නවා. හැබැයි වෙනවා. එහෙම වෙන්නේ ඒ ඕන්නේ නැති බව අපේ මොලේ කියන්නේ අපි එහෙම බුද්ධියෙන් දැනගත්තට එතන ඇබ්බැහිවීමක් තියෙන ඒවා හිතන්න. අපි කලින් හිතලා ඒවාට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහිවීම ක්‍රියාත්මක වෙනවා නැවත. එනිසා වීරිය ඕනේ අත්හරින්න. සිහියෙන් දැනගත්තටම අත්හැරෙන්නේ නැහැ, වීරියක් ඕන. හරයක් නැති බව දකින්න, මේ සිතිවිලි වල හරයක් නැහැ. දැන් සිතිවිලි තමයි එකම හරය කියලා හිතාගෙන තමයි ඉන්නේ අපි. සිතීම තමයි එකම හරය, වෙන හරයක් නැහැ කියලා. නැහැ, හරයක් නැහැ. ඔය දොඩමලු මනස කිසිම හරයක් නැහැ. දැන් නිසරු බව දැකලා අතහරින්න. අතරමං වීමක් කියලා ඒක එහෙම හිතන්න යන්න එපා. එහෙම මේක කිසිම අතරමං වීමක් නැහැ. දැන් හුස්ම තියෙන බව දන්නේ කොහොමද?
ආනාපාන සතිකය කෙරෙහි අවධානයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ කියලා හඳුක දැනෙන ස්වභාවයක් ගන්නවා.
ඔව්, ඒක පැහැදිලිනේ.
ඒක තමයි හුස්ම තියෙනවා කියන්නේ.
ඔව්, දන්නවා. එතකොට දැන් හුස්ම දැනෙනවා දැනෙන්නේ නැති වෙලාවෙදී කොහොමද දන්නේ හුස්ම තියෙන බව? ඔය එතකොට විශ්වාසයන්නේ. එතකොට අපි විශ්වාසයක් තියෙනවා. ඒක විශ්වාසයනේ. ඒ සිහියෙන් දැන ගැනීමක් නෙමෙයි එතන වෙන්නේ. අපේ හිතේ කියනවා නොදැනුණාට හුස්ම තියෙනවා කියලා. ඒක සිතිවිල්ලක්. අත්දැකීමක් නෙමෙයි. ඒ කමක් නැහැ. දැන් ඒ සිතිවිල්ල අල්ලගෙන ඉන්න එපා. ඒ සිතිවිලි හිත ඕන එකක් කියන්න පුළුවන්. ඒව ඇත්ත නෙමෙයි. ඒ නිසා හිත සාක්ෂිකාරයක් කරගන්න එපා භාවනාවට. අත්හැරලා දාන්න. ඒ සිතිවිලි එක සිතිවිල්ලක්. ඒතකොට දැන් මෙතන අත්දැකීම මොකද්ද කියලා බලන්න. ඉතින් අත්දැකීම තමයි හුස්ම නොදැනීම. දැන් හුස්ම දැනෙන්නේ ආස්වාසිය දැනෙන්නෙත් නැහැ, ප්‍රස්වාසිය දැනෙන්නෙත් නැහැ. ඒක තමයි අත්දැකීම. එතකොට නොදැනීම දැනගන්න. ඒ කියන්නේ දැනෙන්නේ නැති බව දැනගන්න. දැන් දැනෙන්නේ නැහැ. ඒ හුස්ම දැනෙන්නේ නැති වුණාට තව දැනෙන දේවල් තියෙන්න පුළුවන්. ශරීරයේ දැනෙනවද බලන්න. සැහැල්ලුවක් දැනෙනවද? හුස්ම දැනෙන්නේ නැති වෙලාවට කොහොමද? හුස්ම දැනෙන වෙලාවට වඩා සැහැල්ලුද? හිත කොහොමද දුවනවාද? ඉතින් ඒ වගේ ඒ වෙලාවේ වෙනත් සජීවී අත්දැකීම් මොනවද කියලා බලන්න. සිතිවිලි නෙමෙයි අත්දැකීම් වලට එන්නේ. දැන් ආනාපාන සති භාවනාව මුල සිට අගටම ආස්වාස ප්‍රස්වාසත් එක්ක කරන භාවනාව. පළවෙනි පියවරේ සිට අවසාන පියවර දක්වා. يعني හුස්ම නැතුව කරන භවනාවක් නෙමෙයි. ආනාපානසති භාවනාව කරන්ට බෑ ආස්වාස පස්වාස දැනගන්නේ නැතිව. එහෙමනම් ඒක ආනාපාන සතිය නෙමෙයි. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නෙමෙයි මේ වෙනත් භාවනාවලට වඩා ආනාපාන සති භාවනාවේ විශේෂත්වයක් තියෙනවා. දැන් අනිත් භාවනා ගත්තාම ඒ කමඨහන ඕනෑම භාවනාවක ඒ කමඨහන භාවනා වඩන්ට වඩන්ට වඩ වඩාත් ප්‍රකට වෙනවා ඒ කමඨහන් කියන්නේ. හැබැයි ආනාපාන සතිය වෙන්නේ කමඨහන සිවුම් වෙනවා වඩ වඩාත් සිවුම් වෙනවා. දේ ඒ වෙනස තියෙනවා අනිත් භාවනා කමඨහන්ුයි ආනාපාන සතිය ගත්තාම. කමඨහන වඩාත් ප්‍රකට වෙන්නේ නැහැ එන්න එන්න සිවුම් වෙනවා. රළු වෙන්නේ නැහැ ගොරෝසු වෙන්නේ නැහැ සිවුම් වෙනවා. එම් සිවුම් වෙන්නේ අනිත් කමඨහන් බාහිර කමඨහන්. දැන් හුස්ම කියන්නේ වෙනස්ම දෙයක්. හුස්ම තමයි ශක්තිය. හරියට නිකන් වාහනයකට පෙට්‍රල් වගේ. විදුලිය වගේ කිසියම් යන්ත්‍රයකට හුස්ම. එතකොට මේ යන්ත්‍රය බොහොම වේගෙන් වැඩ කරනවා නම් ලොකු බරක් දාලා නම් යන්නේ ලොකු දහනයක් වෙනවා. ඒ කියන්නේ ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ලොකු විදුලියක්. විශාල පෙට්‍රල් ප්‍රමාණයක් ඕනේ වෙනවා. හැබැයි ඉතින් එන්න එන්න වේගය අඩු වෙනකොට අර ඒකේ බර අයින් වෙනකොට එහෙම එමෙ ගිහිල්ලා මේක නැවතුණා කියනකොට වාහනේ නවත්තලා තියෙනවා. නවත්තලා තියෙනකොට ඒ හඬ ඒ වාහනේ බොහොම හෙමීට එන්ජින් එක වැඩ කරන්නේ. තම එන්ජින් එක වැඩ. එන්ජින් එක නැවතිලා නැහැ. එතකොට අර මහ කන්දක බර දාගෙන යනකොට අවශ්‍ය වුණු පෙට්‍රල් ප්‍රමාණය දැන් මේ නවත්තලා තියෙනකොට ඕනි ප්‍රමාණය බලන් බොහොම ටිකයි. සමහරට ඒ වාහනේ එන්ජින් එක වැඩ කරනවද නැද්ද කියලා ඇහෙන්නෙත් නැහැ. එතෙන් භාවනාවේ නුත් ඒක වෙනවනේ. අපේ කායික වශයෙන් උත් නිශ්චලයි මනුෂ්‍යය යෝගිය. මානසික වශයෙන් උත් ත්‍යාගේ කලබල නැහැ ආවේග නැහැ සංසුන්. එතකොට මේ සමස්ත පද්ධතියම බොහොම සැහැල්ලුයි. එතකොට ලොකු හුස්මක් ඕනේ වෙන්නේ නැහැ. මහා බර හුස්මක් ඕනේ නැහැ නේද? එතකොට හුස්ම එන්නේ නැද්ද සිවුම් වෙනවා. සියුම් වෙනවා කියන්නේ බොහොම පොඩ්ඩයි. තාම පොඩ්ඩයි. කෙටි හුස්ම වලේ. කෙටි සහල් හුස්ම. දැන් එතකොට මේ පද්ධතිය සහල්ු වෙන වේගයක් තියෙනවනේ කොච්චර ඉක්මනට මේ පද්ධතිය සහල්ු වෙනවද? ඒ කියන්නේ හිතයි ගතයි සැහැල්ලු වෙන වේගයයි භාවනාව දිනු වෙන වේගයයි එක සමාන නොවෙන්න පුළුවන්. දැන් භාවනාව දිනු වෙනවා කියන්නේ සිහියේ දිනු වීම. එතකොට මේ සති කියන ඉන්ද්‍රිය දැන් ඒක ඉන්ද්‍රියක් නේ. සතිය කියන ඉන්ද්‍රිය තිබුණොත් තමයි හුස්ම දැනගන්න පුළුවන්. සති ඉන්ද්‍රිය තිබුණොත් සති ඉන්ද්‍රිය දියුණු වීමට වඩා වේගයෙන් සමාධි ඉන්ද්‍රිය දියුණු වුණොත් ඒ කියන්නේ ඔය පස්සද්ධිය වගේ එක සහැල්ලුව ඊට වැඩි ඉක්මනට සිද්ධ වුණොත් එතකොට සිහිය හෙමීට ඊට වැඩි සියුම් මේ හුස්ම එතකොට පේන්නේ නැහැ කියන කාරණේ පැහැදිලි ඇති. ඒ හුස්ම සියුම් හුස්ම දැනගන්න මට්ටමට සිහිය තාම සියුම් වෙලා නැහැ. සිහිය සියුම් වෙන්නේ හෙමීට තමයි. හැබැයි ඊට ඉක්මනට ශරීරය හිතයි සැහැල්ලු වෙලා. ඊතර මේ ඉන්ද්‍රිය එකයි සමබර නැති වෙන වෙලාවල් තියෙනවා. ඊතර මේ ඉන්ද්‍රිය සම කරගන්න ඕනේ. සම වුණාම ඒ කියන්නේ සමාධිය අඩු කරගන්න නෙමෙයි ඕනේ එතන. සිහිය තව ටිකක් දියුණු කරගන්න ඕනේ. ඒ සිහිය දියුණු කරගන්න තියෙන ක්‍රමේ තමයි මේ අර නොදැනෙන බවට සිහිය යොමු කරන්නේ. නොදැනෙන බවට හුස්ම දැනෙන්නේ නැහැ. ඒක වෙන දැනෙන්නේ මොනවද බලන්න. ඉතින් මේ හැම විටම සිහිය දිනු කරගන්න තියෙන්නේ ඒ සිහියෙන් ප්‍රයෝජන ගැනීමෙන්මයි. සිහියෙන් වැඩගත්තොත් විතරයි සිහිය දිනු වෙන්නේ. සිහියෙන් වැඩ ගන්න ඒ වෙලාව. ඉතින් සිහිය දිනු වෙනවා. සිහිය දිනු වෙනකොට අර සියුම් හුස්ම දැනෙන්න පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා සිහිය හුස්මටත් වැඩිය සිහිය සියුම් වුණොත් එහෙම එතකොට තමයි අර හුස්ම ගන්නවා හුස්ම එකන ආස්වාසේ පටන් ගන්නවා ආස්වාස වෙනවා ආස්වාස වෙලා ඉවරයි. මේ අවස්ථා තුනම දකින්න පුළුවන්. සියුම් සිහියක් තියෙනවා. මොකද සිහිය දැන් සියුම්. හුස්මට සාපේක්ෂව සිහිය සියුම්. ඒ නිසා හුස්මේ මේ අවස්ථා දෙක තුනම දකින්න පුළුවන්. ප්‍රස්වාසය පටන් ගත්ත ප්‍රස්වාස වෙනවා ප්‍රස්වාස වෙලා ඉවරයි. දැන් මේ ලක්ෂණ දකින්න පුහුණු කරන්න. හුස්ම දිහා බලාගෙන සිටීමෙන්ම සෑහීමකටපත් වෙන්න එපා. ඊට වැඩිය ටිකක් සිහිය තව යොදවා ගන්න මෙහෙවන්න. එතට ආස්වාසය සිද්ධ වෙනවා ආස්වාස වෙලා ඉවරයි. ප්‍රස්වාස වෙනවා ප්‍රස්වාස වෙලා ඉවරයි. එහම ආස්වාසයක්ම ඇති වෙනවා වෙනවා නැති වෙනවා. ප්‍රස්වාසෙකුත් හට ගන්නවා සිදු වෙනවා නැති වෙලා යනවා.
සැබෑ සිහිය සියුම් කිරීමේ සීමාවක් නැහැ නේද?
නැහැ. ඔය කිසිම ඉන්ද්‍රියක සීමාවක් නැහැ. ඔය ඉන්ද්‍රියන් පහේම ගත්තාම සීමාවක් නැහැ. ඒ කියන්නේ මෙහෙම සීමාවක් අපිට දාන්න පුළුවන්. දැන් දුක නැති කරගන්න අවශ්‍ය සිහිය කොපමණද? ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වල කොයි ප්‍රමාණයකට තිබුණොත් කෙලෙස් නැති කරගන්න පුළුවන්ද? ක්ලේශයක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන සීමාවක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ සීමාව තමයි උපරිම සීමාව කියන්න බෑ. ඉතින් ඒ වගේ කොච්චර හරි දිනු කරන්න පුළුවන්. සිතුවෙන දේ දැනගන්නේ සිහියෙන්නේ. බොහෝ දේ සිදුවෙනවනේ අපි දන්නේ නැති වුණාට. ඒ දන්නේ නැති අපිට සිහිය නැති නිසා. ඒ තියෙන සිහිය මදි නිසා සිදුවෙන දේවල් හරි වේගෙන් වෙන්නේ. සිහිය අපේ සිහිය බොහොම මන්දගාමි. දුර්වලයි. ඒ නිසා දැනගන්න බෑ. ඒතර සිහිය සියුම් කර ගැනීම තුළ සිදුවන දේ සිදුවන ආකාරයෙන් දැනගන්න පුළුවන්. මෙහෙමනේ වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපිට ඒකයි විශ්වාසයක් විතරයි තියෙන්නේ. මෙහෙමයි වෙන්නේ, අර එහෙමයි වෙන්නේ. කොහොමද වෙන්නේ? ඒක හොයාගන්න ඕනේ. ඒකනේ කොහොමද වෙන්නේ? කොහොමද තරහ එන්නේ? ඒතර කොහොමද තරහ එන්නේ කියන එක දැනගන්න නැතුව තරහ නැති කරගන්නේ කොහොමද කියලා හොයාගන්න බෑ අපිට. ඒතර අපි විසින්ම හොයාගන්න ඕන එකක් කොහොමද තරහ එන්නේ? කොහොමද නොතිබුණු ආශාවක් ඇති වෙන්නේ? තිබුණ නැහැ. දැන් හිතේ කිසි ආශාවක් නැහැ. මේ මිදල එකපාරට ආශාවක් එනවා. ඒතර කොහොමද මේ ආවේ? මේ ප්‍රශ්නේ තව කෙනෙක්ගෙන් අහලා වැඩක් නැහැ. අහන්න පුළුවන්. ඇහුවොත් ඒ උත්තරේකුත් ලැබෙයි අපිට. නමුත් ඒකෙන් වැඩක් නැහැ. ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සපිම හොයා ගන්නට ඕනේ. එතකොට ධම්මානුපස්සනාව විස්තර කරන්නේ මේ විදිහට. තමන් විසින් හොයා ගන්නට. නැවත ඇති නොවන විදිහට කොහොමද මේ නීවරණ නැති කරගන්නේ කියලා. ඒ ක්‍රමයේ කියලා නැහැනේ ධම්මානුපස්සනාවේදී. ඒක හොයාගන්න කියලා දෙන්නේ. කොහොමද කියන එක. ඇති වුණා වූ නීවරණය නැවත ඇති නොවනසේ කොහොමද නැති කරගන්නේ? නැවත ඇති කරගන්න නැතුව ඉන්නේ කොහොමද? ඒතර නීවරණයක් තියෙනකොට තියනවා කියලා දැනගන්න පුළුවන්. ඒක හොයාගන්න දෙයක් නැහැ නේ. ඒතර තිබිච්චක නැත්තම් නැහැයි කියලා දැනගන්නත් පුළුවන්. ඒකෙත් හොයාගන්න දෙයක් නැහැ. ක්‍රමයක් හොයාගන්න ඕනේ නැහැ නේ. නැහැ. තියනවා නම් තියනවා නැත්තම් නැහැ. ඒතර නැති දෙයක් අලුතෙන් ඇති වෙනවා නම් ඒත් හොයා දැනගන්න පුළුවන්. ඒකෙත් හොයාගන්න දෙයක් නැහැ. හොයාගන්න තියෙන්නේ අපිට හොයාගන්න එකක් ඉතුරු කරලා තියෙනවා ධම්මානුපස්සනාවේ මොකද්ද? දැන් තිබිච්චක නැති වෙලා ආපහු වෙනවනේ. දැන් තියෙන තරහ අපි කියන නැති වුණා. හැබැයි ආයෙත් ඒ සිද්ධිය මතක් වෙනකොට තරහ එන්න පුළුවන්. ඒ සිද්ධිය නැති වුණත් වෙන සිද්ධියකට තරහ එන්න පුළුවන්. එතකොට මේ තරහෙන් සම්පූර්ණයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. කොහොමද වර්තමාන තරහෙන් අපි නිදහස් වෙන්නේ? අනාගතෙහි තරහක් ඇති කරගන්නේ නැතිව අපිට හොයාගන්නවා මේ ක්‍රමවේදේ යාන්ත්‍රණය හොයාගන්න. ඒ හොයාගන්න නම් තරහ ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒ තරහ ඇති වෙන රටාව හොයාගන්න නැතුව නැති වෙන රටාව අපිට අනාවරණය කරගන්න බෑ.
සතිය සියුම් කිරීමේ ක්‍රමවේදය තුළ ප්‍රතිඵලයක් වශයෙන් යෝනිසෝමනසිකාරය තියෙනවා කියනවා.
ඔව්, යෝනිසෝමනසිකාරයට අවශ්‍ය මූලිකම සුදුසුකම අපි සම්පූර්ණ කරගත්ත සිය සියුම් කිරීමේ. හැබැයි එහෙම කළා ඉන්න පුළුවන් කෙනෙකුට යෝනිසෝමනසිකාරයට යන්න නැතුව ඔය ඉන්න පුළුවන් සියුම් සියයක් තියාගෙන එයා දන්නවා වෙන දේ මොකද්ද. එහෙම ඉන්න පුළුවන්. ඒ ඉඳීම තුළින් සමාධියකුත් ඇති වෙනවා. කියන්නේ දැන් කලබල නැහැ, සිද්ධ වෙන දේ දන්නවා. ඒ දේවල් එක එකතු වෙන්නේ නැහැ, ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් සියුම් සිහියක් තියාගෙන. ඒකෙන් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ නේ, අපිට අවබෝධයක් ලැබුන්නේ නැහැ නේ. ඒ සියුම් සිහිය නැති වෙලා ගිය ගමන් ආයේ පරණ දේවල් එහෙම්ම වෙන්න පටන් ගන්නවා. පුරුදු ඔක්කොම ටික ආපහු වෙනවා. ඒතර ඒ සියුම් සිහියක් ඇති කරගෙන සියුම් සිහිය මෙහෙවන්නට ඕනේ සොයා බැලීමක් සඳහා. ඒක අපි චේතනාත්මකව කරන්න ඕන එක. යෝනිසෝ මනසිකාරය ඉබේට වෙන්නේ නැහැ. ඉබේට වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. සියුම් සිහිය කියන්නේ යෝනිසෝ මනසිකාරයට අත්‍යවශ්‍යම උපාංගයක්.
අපි සමාජයත් එක්ක ගැටෙන වෙලාවලදී, කියන්නේ ගැටෙනවා කියන්නේ විතර සමාජයක ගැටි ඉඳලා එදා හවසට වාඩි වුණත් එමෙත්නම් එදා පැත්තක ගිය සමාජයේ ගැටිච්ච දේවල් ආපහු මේ අපිට ගොඩක් බාධා කරනවා. ඒ කියන්නේ ආපහු මතකෙට එනවා නේ. හැබැයි සමාජයෙන් ටික ඈත් ටික දවසක් ඉන්නකොට එහෙම ගැටි වෙනවා ගොඩක් අඩුයි. ඉතින් අපිට මේ හදාගන්න සමාජයෙන් ඈත් ඉඳලා ඒක හදාගන්නේ හොඳයි නැත්නම් ඒ ගැටි ගැටි තව කරගෙන යන්න හදන්න. ඒ සමාජයෙන් ඈත්ලා ඉන්න දවස් 5ක් විතර ගියාට පස්සේ ඒ ගොඩක් මේ අනවචිත කල්පනා එන හැරි මාඩි.
නෝ අපි ඔක්කොම එකතු වෙලා කතා කරමුකෝ නේද මං. මම කියවනවා කියවනවා. අපි මෙතුමගෙන් මේ අඳුර නැති නේද මේ. පෙරදින විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමා තමයි
මේ මම ඇත්තටම ඒක සහභාගී වෙතු නෑ මේ අපේ ගුණවත්යා කියන දේවල් අහගෙන මම ලොකු වින්දනයක් ලැබුවා. ඒ වගේම ධර්ම ආවර්ජනයක් කළා. දැන් ඔබතුමා ප්‍රශ්නයට යොමුනොත්කදී මේ ප්‍රශ්නකින් අයින් වෙලා ගිහාම ටික කාලයක් හිටියාම මේ වගේ දැනක ඇවිල්ලා ඒක ලේසිද කියලානේ එකක්
දීති කියලා දැනලා තියෙනවා.
දැනලා තියෙනවා. ඒක ඇත්තටම වෙන්නේ මට හිතෙන විදිය නම් ඒ ප්‍රශ්නේ අයින් වෙලා එනෝ නෙවෙයි මේ වෙන්නේ. අපේ හිතේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා ප්‍රශ්නය ගැන අපි දෙන විදිහේ ආකල්පයක් අපේ ඇති කරගන්න. අපි සියුම් විදියට ප්‍රශ්නය මෙතෙන්ද ගෙනල්ලත් බලමු. බලපුවාම අපේ ලේසි එකෙන් යම් කිසි විදිහ වෙන විදිහේ ප්‍රවේශයක් වෙන විදිහේ ඒකට විසඳුමක් හොයාගන්න. එතකොට අපි අර ප්‍රශ්නය තියෙන තැනට ආපහු ගියාම අපි හිතන මේ ඈත් කළ එක නිසා ඉන්නේ කියලා නෑ. ඒක වෙලා තියෙන්නේ ප්‍රශ්නෙත් එකමයි අපි ඈත් කළා හිටියේ. හැබැයි ප්‍රශ්නයට කිසියම් විදිහේ දුරස්තකමක් දීලායි අපි ප්‍රශ්නේ දිහා බැලුවේ. අපි ප්‍රශ්නයට වෙලිලා ඒකේ ගැළිලා නෙවෙයි විසඳුවේ. අපි ඒක දිහා බැලුවා ටිකක් දුරස්තකමක් දීලා. ඒක අර ප්‍රශ්න තලයේ ඉඳලා තේ කරන්න පුළුවන් වෙලාවල් එනවා. හැබැයි ඒක බොහෝ විට වෙන්නේ නැත්තේ අපි දන්නේම නැතුව ඒ ප්‍රශ්නයක් තුළ ඉන්නකොට අපි ප්‍රශ්නේ නිමග්න වෙලා ගැළිලා ඇතුල් වෙලා ඉන්නේ. එතකොට අපි බලන්නේ හැම වෙලාවෙම ප්‍රශ්නේ දිහා දුරස්තකමක් දෙන්නේ නැතු. එතකොට අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තටම කීකින් ඈත් වෙලා ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම ඈත් වෙලා ඉන්නවත් නෙවෙයි. අර ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා ඒකට નિවැරදි විදිහට පොඩි දුරස්තකමක් දීලා බලලා තියෙනවා. නැත්තම් අර නිතර අපි කියන යෝනිසෝ මනසිකාරයක් එළඹ සිටි සීයක් අවදි බවක් ඇති කරගෙන තියෙනවා. එතකොට අපිට හිත කියලා දෙනවා හොඳයි දැන් අදිෂ්ඨාන ගන්න ආයෙත් එහෙම වුණාම අරතරන් සැරේට හිත කම්පා නොවේ. ඉතින් ඒ අදිෂ්ඨානේ තිබ්බට සමහරවිට කම්පා වෙනවා. මොකද කිව්වා වගේ පුරුදුත් වෙනවා.
අවසරයි මට ඕකෙදි මම පැහැදිලි කළා මදි දන්නේ නැහැ. මට තිබු ප්‍රශ්න මේකයි ප්‍රධාන වශයෙන්. ගෙදරින්මගේ ටීවී කියලා ඉස්සරහක් කරනවා. ඒකින් මම හරි ඉන්ටරෙස්ටින් කැඩක් ලකිනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා මම හරි දෙයක් කියනවා. ටිකක් ඒකට හිත යොමු වෙනවා. ඉතින් ඊට පස්සේ ආයි පැත්තකට වාඩි වෙනකොට ওই දැකපේවත් තිබිලා නිතරම එනවා. ඒ මිහිතේල වඩනවා මේ දැකපේවා එයා සම්පූර්ණ අමතකල ඉවරයි. ආයි ඒ ප්‍රශ්නයි බාධාක තින්නෙත් නේ අමතකත් වෙලා ඉවරයි වයි. මේ ආපෝ මිතන නිස්කලංකිතියක් තවසක් ඉන්නකොට ලොකු ප්‍රශ්නයක් තිබ්බොත් නම් එනවා ඇති. ලොකු ප්‍රශ්නයක් අරගෙන එන එක මගේ අද්දකේ මට දැර. ඒක දැනෙන්නේ නැහැ මට තියෙනවානේ. පොඩි පොඩි දේවල් ටිකක් පරිසරයේ වෙන කිසිම තේරුමක් නැති පරිසරයේ දකින්න දේවල් අහනේම වාඩිලා ඉන්නකොට එක පාට මතක් කළේ ඒක ඔස්සේ ටිකක් වෙලා යනවා. යනකොට මම මෙතන නෙමෙයි ඉන්නේ මගින් ප්‍රශ්නේ ගන්න. මේක වැදගත්ම නැත එකක් ඒක. ආයි ටීවී එක බලුවේ නැත්නම් මේක මම හිතන්නේ ආයි මතක් වෙනේකුත් නැහැ. ඒ වගේ දේවල්. කිසිම තේරුමක් නැති දේවල් තමයි මේ ගෙදර ඉන්නකොට වාඩි වුණා මතක් වෙන්නේ දවස් දෙක.
නැවතුමම ඒකට පිළිතුරු දීලා තියෙන්නේ මට තේරෙන්නේ. දැන් අර මේ අපි නිතර අහන අජනත් වෙන නෙකම්ම මේ ඒ පාරමිතාවකුද? නයිස් කම් කියන්නේ මේ අපි ගීගෙන් අතෑරලා මේ මානෙකම නෙවෙයි. මනුනාට පස්සේ නෙකම්ම පුරුදු වෙන්න වෙනවා. මාන නොවිතේ පුරුදු වෙන්න වෙනවා. නෙකම්ම කියන්නේ අර ඉස්සලා අපි උඹ මහත්මයා පැහැදිලි කරා වගේ අතහැරීම. අතහැරීම. අපි මොනවා පැත්තෙන් හරි අල්ලාගෙන ඉන්නවා. එක්ක ගැටි ගැටි අල්ලාගෙන ඉන්නවා එක්ක වෙනත් විදිහකින් ඒක අල්ලාගෙන ඉන්න අපිට වාසිදායකයි කියලා හිත සතපාන්න හොඳයි කියලා අල්ලාගෙන ඉන්න. ওই දෙකම අතාරින්නේ ද්වේෂයෙන් නම් මේක අතාරවල නෙවෙයි තියෙන්නේ. ඉතින් අතාරින්නේ හැබැයි යම් කිසි හිත පුහුණු කරන ක්‍රමවේදයක් අපි දාන්නවා තියෙනවා. මෙහෙම තැනක තියෙනවා කියන්නේම අර අතහැරීම පුහුණු කරනවා. මේ කම්මිය පුහුණු කරනවා. දොඩේ කුරුදු ක්‍රීමතුන් ලැබෙන අභ්‍යාසයේ උදව් වෙනවා අපිට. ඉතින් මේ වගේ තැනකට නිතර ඒම ඇතරම අතිශයින් වැදගත්. ඒක තමයි අපි කළ යුත්තේ. එහෙම තැන් වාගෙන යන්න ඕනේ. ගියාම ඒකේ තේරුම පලයාමක් නෙවෙයි. අර මම කිව්වා වගේ හැම වෙලාවෙම නිකම්මයක් කුරුදු වෙනවා. එතනින් වෙනත් විදිහේ පරිසරයක් හදලා එතන අර අභ්‍යාසයේට අවස්ථාවක් දෙන්න.
මොකක්ද?
ඔව්. සිහියයි සමාධියයි කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ?
ඔයක වෙනසක් නැහනේ. දැන් මේ සමාධි සති සමාධි කියන ඉන්ද්‍රිය ඒකේ මේ ඉරියව්වත් එක්ක කිසි සම්බන්ධයක් තියෙන එකක් නෙමෙයි. කියන්නේ වාඩි වෙලා පරියංකේක හිටියත් සති සමාධි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්මා සමාධිය කියන එක මේ ඉරියව්වක කොටසක් නෙමෙයි. ධාරිය අෂ්ටායික මාර්ගයේ අංග 8ම ඉරියව්වකට සම්බන්ධ නැහැ. ඒක මෙන්න මේ ඉරියව් හිටියොත් තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ, සම්මා වාචා තියෙන්නේ. එහෙම එකක් නැහැ. ඒතර අනිත් හතම පැහැදිලිනේ. දැන් ඔය සම්මා සමාධියත් ඉරියව්වට අදාළ කාරණයක් නෙමෙයි. ඒක ඕනෑම ඉරියව්වක සම්මා සමාධිය තියෙන්නත් ඕනේ, තියෙන්නත් පුළුවන්. ඒක සම්මා සමාධිය නะ. සම්මා සමාධිය නම් ඒක ඉරියව්වේ ප්‍රශ්නයක්ම නෑ. හතර ඉරියව්වෙම සම්මා සමාධිය තියෙන්න ඕනේ. එතකොට දැන් මේ සක්මන් භාවනාව ගත්තාම සිහිය කියන්නේ සක්මන් භාවනාව විස්තර කරන්නේ දැන් මේක සක්මන් භාවනා කරන ක්‍රම බොහෝම තියෙනවා. ඒ පාසලින් පාසලට වෙනස්. ඒ භාවනා පාසල් වලින් පාසලට එක එක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වල වරදක් නැහැ. වරදක් නැහැ කියන්නේ කොහොම වරදක්වත් නැහැ. ක්‍රමයක් ගත්තාම හරියට ආනාපාන සතිය වගේ එකට ක්‍රම රාශියක් තියෙනවා. බුරුම ක්‍රමේ, තායිලන්ත ක්‍රමේ. ඒ විවිධ ක්‍රම බුරුමෙත් එක එක ක්‍රම තියෙනවා. දැන් ආනාපාන සතිය ධර්මයේ ඉස්තර කරන්නේ සතෝ වාස්ස සති, සතෝ පස්ස සති. එහෙමනේ සිහියෙන් ආස්වාසේ සිහියෙන් ප්‍රස්වාසය. ඒක තමයි මුල, ඒක තමයි පදනම. මේ පදනම ඉඳගෙන අපිට ක්‍රමයක් හදා ගන්න පුළුවන්. එතකොට සක්මන් භාවනාව කියන්නේ මේ ඒත් ඒ වගේ. ගච්ඡන්තෝවා ගච්ඡාමි इति වජානාති. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒක තමයි සක්මන් භාවනාවට ධර්මයේ දීලා තියෙන බොහොම සරලම නිර්වචනය. දැනගෙන ඇවිදීම. එතකොට ඒක එහෙම සරල වුණාට ඒක තමයි අමාරුම දේ. ඇවිදින එක අමාරු නෑ, ඒක හරි ලේසි. ඇවිදින බව දැනගෙන ඇවිදීම හරි අමාරුයි. අමාරු ඇයි? අර පුරුද්ද නිසා. දැන් පුරුද්දටනේ ඇවිදින්නේ. පුරුද්දට ඇවිදිනකොට දැවිදින්න පුරුදු කලේ අපි ඒ අපි විසින් ඇති කරගත්ත පුරුද්දක් නිසා දැන් ඒ පුරුද්දට පුළුවන් අපි වෙනුවෙන් ඇවිදින්න. අපි කියන්නේ ශරීරය වෙනුවෙන් නෙමෙයි, දැන් ඒ මනස වෙනුවෙන් එයාට ඇවිදින්න පුළුවන්. දැන් අවධානය ඕනේ නැහැ. අවධානය ඕනේ පුහුණු කරන කල් විතරයි. පුහුණු කරාට පස්සේ යමක් පුරුද්දක් බවට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා වැදගත් නැහැ. පුද්ගලයා නොවැදගත් කෙනෙක් වෙනවා. පුරුද්ද තමයි එතන බලවත්. පුද්ගලයා දුබලයි. ඕනෑම පුරුද්දක් ඉදිරියේ පුරුදු කළ කෙනා දුබලයි. ඒක තමයි මේ ලොකුම හානිය. පුරුදු කියන ඒ වගේ ලොකුම හානිය ඒක තමයි. හොඳ හෝ නරක ඕනෑම එක පුරුද්දක පුද්ගලයා දුබල වෙනවා. පුද්ගලයාගේ ස්ථානෝචිත ප්‍රඥාව නැති වෙලා කියන දැනට සුදුසු විදියට ක්‍රියා කරන්න බෑ. පුරුද්දට අනුව තමයි ක්‍රියා කරන්නේ. හොඳ වුණත් නරක වුණත්. ඒතර දැන් අවධානය ඕනේ නැහනේ ඇවිදින්න. තර අපි නිදහස්. තර නිදහස් වුණා මනස මොකද කරන්නේ? එයාට ඕනේ දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හිතන දේවල්, සැලසුම් කරන දේවල්, තීරණ ගන්න දේවල් එකක්වත් අර ඇවිදීමට ඕනේ නැහැ. ඒ ක්‍රියාවට අවශ්‍ය නැහැ. තර මනස අනවශ්‍ය වූ කාර්යයන් රාසියක යෙදিলা. ඒකෙන් තමයි මනස අවිවේකී වෙන්නේ. ඇවිදීමෙන් කිසි කෙනෙක් අවිවේකී වෙන්නේ නැහැ. ඇවිද්ද කියලා ඇඟට මහන්සියක් දැනුනොත් මිස හිතට මහන්සියක් කොහොමවත් දැනෙන්නට. දැන් සක්මන් භාවනාවෙන් හිත විවේකයටපත් වෙන්නේ ඒ නිසා. ඒතර ඇවිදින බව දැනගන්න. ඒක තමයි සිහිය. සතිය ඕනේ වෙන්නේ ඒකට. ඇවිදින බව දැනගන්න. ත්‍රේ දැනගන්න උපක්‍රමයක් හදාගන්න පුළුවන්. එක්කෝ පාදයකට හිත යොමු කරලා ඒ පාදයන්හි චලනයන් ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. පා ඔසවනවා, බිමින් තියනවා, දන හිස් නැමෙනවා, දිග ඇරෙනවා, ඒ යටිපතුල් ලෙස වෙනවා, ඉස්සල්ලා විලුඹ ඉස්සෙනවා, ඊළඟට ඇඟිලි ලෙස වෙනවා, ඊළඟට ගිහිලා ඇඟිලි බිමින් තියනවා, පස්සේ විලුඹ තියෙනවා. ඉතින් ওই විදිහට මොනවා හරි ඒ කෙරෙන කාර්යයන් ඒක ඇවිදීම පියවරකට දෙකකට බෙදලා කොටස් කීපයකට බෙදලා ඒ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒකට මනසට වැඩක් තියෙනවනේ දැන් එතන වර්තමානයේ. එහෙම නැත්නම් පොළොවේ ස්පර්ශය ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. මේ කොහොමද? සිහිය කියන්නේ ඒකයි. ඒතර සක්මනට සිහිය ඕනේ. සිහිය නැතුව සක්මන් භාවනාවක් වෙන්නෙම නැහැ. ඇවිදීමක් වෙන්න පුළුවන්, සක්මනක් වෙන්න පුළුවන්, භාවනාවක් වෙන්නේ. ඒත සමාධිය යනු එහි ප්‍රතිඵලයක් විදිහට. එහෙම සිහියෙන් ඈමේ ප්‍රතිඵලයක් විදිහට අර හිතේ ඇති වෙනවා තැන්පත් බව. ඒ විසිරෙන බව අඩු වෙලා යනවා. වර්තමානයේ හිත තැන්පත් වෙනවා, රැඳෙනවා. වර්තමානයේ රැඳෙනකොට වර්තමානයේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ වර්තමානයේ ඇහෙනවා. ඒ පේන දේවල් තියෙනවා. ඒවා පැහැදිලිව දැනගන්න පුළුවන්. ඊළඟට මේ කලබල වෙන්නේ. කලබල වෙනවා කියන්නේ මේ දුවනවා දඟලනවාම නෙමෙයි, මානසික වශයෙන් ඒ දේවල් මේ වලට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ යන්නේ නැහැ. ඇලීමෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ යන්නේත් නැහැ. හොඳයි කියලා බදාගෙන ගැටීමෙන් ප්‍රතික්ෂේප කරලා දඟලන්නේ යන්නේත් නැහැ. එතකොට ඇති වෙනවා කිසියම් උපේක්ෂාවක්. ඒත් මේ ඔය කියපු කාරණා දෙක තුන එකට එකතු වුණාම ඒ ලබන අත්දැකීමට තමයි නැත්නම් ඒ හැකියාවට තමයි සමාධිය කියන්නේ. කියන වර්තමානයේ තැන්පත් වීම, වර්තමානයේ සිදුවන දේ දැන ගැනීම, ඒ සිදුවන දේට කලබල නොවීම. ඒතර මේ හැකියාවන් තුන, මේවා හැකියාවන් තුනක්, කුසලතා තුනක්. මේ කුසලතා තුන කිසියම් මට්ටමකට එකට එකතු වෙනවාද? එතකොට අන්න ඒකට වචනයක් දෙනවා සමාධියකේ. ඒ සමාධිය ඇති වෙන්නේ අර සිහියේ ප්‍රතිපලයක් විදිහට. සිහියේ වීරියේ ප්‍රතිපලයක් විදිහට. ඒ සති වීරිය දෙක නැත්තම් සමාධියක් එන්නේ නැහැ. එතකොට මේ දැන් සක්මන් භාවනාව ඇත්තටම මේ ඔය සමාධිය ඇති කරගන්න බොහොම උදව් වෙන භාවනාවක්. සමහරට අර පරියංක වාඩි වෙලා කරන භාවනාව වගේම ඊටත් වැඩිය ඔය සක්මන් භාවනාව සමාධියක් ඇති කරනවා. ඒ නිසා මේ සමහර ඔය තායිලන්තයේම සමහර භාවනා මධ්‍යස්ථානවල වාඩි වීමක් නැහැ. සක්මන විතරමයි තියෙන්නේ. සක්මන් මළු තියෙනවා. පැය ගණන් සක්මන් කරනවා. කළා හොඳටම වෙහෙසටපත් වෙනවාම හාන්සි වෙනවා. වාඩි වෙන්නේ නැහැ. ටිකක් හාන්සිලා ඉඳලා ආපහු සක්මනම. ඒ සමාධිය මේ අර පටලව ගන්න එපා. අර පටු ඒකාග්‍රතාව කියන අදහස ඒ කියන්නේ මොනවත් හිතෙන්නේ අකර්මණ්‍ය වූ මනසකට නෙමෙයි සමාධි හිතක් කියන්නේ. බොහොම ක්‍රියාකාරී මනසක්. හැබැයි නිහඬයි.
අවසරයි සර්. පොඩි දැනගැනීමක් කරගැනීමක් කරන්න අවශ්‍යයි සර්. දැන් අපි වර්තමානයේ මේ දේශනාවදී නිතරම කියන දෙයක් තමයි මේ මොහොත සහ මෙම ස්ථානය ගැන නිතරම අවදියෙන් ඉන්න කියන එක. නමුත් සර් අපි එදිනෙදා අපේ ජීවිතය ගත කරනකොට අපි තුල තියෙනවා විවිධ ඇවතුම් පැවතුම්, අපිට විවිධ ආකල්ප සිතුවිලි පහළ වෙනවා. ඒ සියලුම දේශ අපේ අතීතයේ අපි ලැබපු අත්දැකීම් වල එහෙම නැත්නම් අපි ලැබපු භවයන්ගේ ප්‍රතිඵලයක් විදිහට අපේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට අපේ අනාගතයත් ඒ මතම රැඳෙනවද කියන පැහැදිලි කිරීමක් කරගන්න. ඒ තුල හොඳ අපිට පහළ වෙන සිතුවිලි අදහස් ඒ ඇතතුන් පැවතුම් තුල හොඳ දේවල් මෙන්ම නරක සිතුවිලි අදහස්ද තියෙන්න පුළුවන්. එතකොට ඒ සියල්ලම අපේ අතීතයේ ප්‍රතිබිම්බයක් විදිහට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් අපේ අනාගතයත් ක්‍රියාත්මක වෙනවා.
ඔව් ඒ ක්‍රම දෙකකට වෙනවා ඉතින්. ඒ වෙනවා කියන්නේ එක ක්‍රමයක් තමයි ඔබ තුන් කියපු විදිය. ඒ කියන්නේ අතීතයේ ප්‍රතිපලයක් විදිහට වර්තමානයේ, අතීත වර්තමාන දෙකේ ප්‍රතිපලයක් විදිහට අනාගතයේ. ඉතින් ඒක එතකොට එකම රටාවකට යන්නේ. ඒකට තමයි භව කියන්නේ. වෙනවා කියන එක නෙවෙයි භව කියන්නේ. ඒත් එහෙම වෙනවා. ඒක එතකොට මේ අපිට වෙනස් කරන්න බෑ ඒක. එහෙමනම් ඒක වෙනසක් නෑ වෙන්නේ. අපි අපිමයි. ඉතින් අපි අපිමයි කියන්නේ නිත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් ඉතින් ඒ දුක් විඳීම හැමමම තමයි. තරහේමත් එහෙම තමයි. ඒව වෙනස් වෙන්නේ නෑ. අතීතෙත් තරහ ගත්තා නම් වර්තමානෙත් තරහ ගන්නවා. ඉතින් ඒ අනාගතෙත් තරහ ගන්නවා. අතීතේ බය වුණා නම් වර්තමානෙත් බය වෙනවා, අනාගතෙත් බය වෙනවා. ඒ භවයේ ස්වභාවය ඒක තමයි. භවයට බෑ බය වුණු කෙනෙක්ගෙන් බය නොවුණු කෙනෙක් හදන්න. එහෙම ප්‍රතිහාරයක් පාන්න භවයට බෑ. එහෙමනම් ඉතින් මෙලහට වෙලා තියෙන්න එපා. අපි මේ ආපු සංසාරේ ගමනේදී එහෙම වෙලා නෑ. ඒක අපි කරගන්න ඕනේ දෙයක්. එතකොට ඒක තමයි භවය නවත්තන්න ඕනේ කියන්නේ. දාර විදිහට වෙන්න ඇරලා හිටියොත් එහෙම තමයි වෙන්නේ. අපි හිටිය කෙනාම පොඩි පොඩි වෙනස්කම් එක්ක අපි වෙනස් වෙයි. නමුත් ඒ දුක ඉතින් ඒක විවිධ වෙනස් ආකාරයෙන් විදී අපි. කෙලෙසේ වෙනස් විදස් විදියට අපි ආක්‍රමණය කරයි. එතකොට ඒක නවත්තන්න බෑ අතීතයට ගිහිල්ලා. يعني මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සංසාරේට ආපු දවස කවද්ද කියලා. එහෙම ගිහිල්ලා මුලට ගිහිල්ලා එතනින් ආපු නැති කෙනෙක් බවට අපිව පත් කරන්න බෑ. එතකොට අතීතයෙන් විසඳුම් හොයන්න බෑ. ඒ වගේම මේම ගිහිල්ලා දවසක මේක ඉවර වෙයි හරි වෙන මොකක් හරි ප්‍රතිහාරයක් පාලා මේක ලෝක විනාශය වගේ වෙලා ඔක්කොම ඉවරලායි කියලා එහෙම අනාගත විසඳුමක් හොයන්නත් බෑ. ඒ දෙකම බොරුවක්. ඒක නෑ හිත රවට්ට ගැනීමක්. ඒත් මේක වෙනස් කරනා නම් වෙනස් කරන්න පුළුවන් වර්තමානයේ. ඒ නිසා වර්තමානයේ අත්දකින්න ඕනේ. වර්තමානයේ අත්දකින්න කෙනාට විතරයි, කියන්නේ වර්තමානයේ ජීවත් වෙන කෙනාට විතරයි මේ භවය වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ භවය භව නිරෝධයක් කරගන්න පුළුවන් වර්තමානයේ. ඒක තමයි භවනා කියන්නේ. ඒ වචන එක වගේ වුණාට තේරුම්ම හිතන ලොකු වෙනසක් ඇති. එතකොට මේ භවනාව කියන්නේ වර්තමානයේ. එතකොට අතීතයේ කියන්නේ මොකද්ද කියන එක ඇහෙනවා. අතීතේ අපිට කියනවා දේවල්. ඔය අයියේ මෙහෙම හිටියේ, පෙරේද මෙහෙම, ඒව ඇහෙනවා. ඒව නවතින්නේ. එතකොට හැබැයි සිහිය තියෙනවා නම් අපි වර්තමානයේ ඉන්නවා නම් අපි ආන්න ඕනේ ඊයේ එහෙම හිටියද දැනුත් එහෙම ඉන්න ඕනේද? ඊයේ තරහ ගත්තට අදත් තරහ ගන්න ඕනේද? ඒ ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕනේ. තරහ නොගෙන ඉන්න බැරිද මට මේ සිද්ධියට? ඊයේ තරහ ගත්ත, පෙරේදත් තරහ ගත්ත, මේ අද තරහ නොගෙන ඉන්න බැරිද මට? ඒතර එහෙම අපිට වීරියක් ගන්න පුළුවන්. වෙන පාරක් හොයා ගන්න පුළුවන්. ඒ තරහ ගත්ත පාරෙම යන්නේ නැතුව. වර්තමානයේ නොඉන්න කෙනාට පාරවල් නැහැ. එයාට හන්දි නැහැ. තියෙන්නේ අර රේල් පාර වගේ ඔය ඒකෙම යනවා, ඒ ට්‍රැක් එකේම යනවා. හැබැයි සිහිය ඇති වුණාද කිසියම් මොහොතක ඒ මොහොතපත් වෙනවා මන්සන්දියක් බවට. يعني කෙලවරක් නැති පාරවල් තියෙනවා යාට. මේ පැත්තට යනවද, මෙහෙට යනවද, අරහෙට යනවද? සිහියෙන් බලන්න කිසි කෙනෙක් හිර වෙන්නේ. අපිව හිර වුණා කියලා කියන අයියෝ කරගන්න දෙයක් නෑ. මොනවා කරන්නද? ඒ සිහිය නැතිකමේ ප්‍රතිඵලය. ඒතර අතීතයට බෑ හැම වර්තමාන ප්‍රශ්නයකටම විසඳුම් දෙන්න. පුළුවන් ඒවා තියෙනවා. කියන අතීත දැනුමින් අපිට පුළුවන් ඒක එදා මෙහෙමයි කරේ, අදත් මෙහෙම කරාම ඒක විසඳේ. එහෙම විසඳෙන ප්‍රශ්න තියෙනවා. නමුත් අලුත් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අතීත දැනුම අසමර්ථයි. අතීත දැනුම සීමිතයි. ඒ අතීතයට බෑ. අතීතය අපෝසත්. අතීතේම සරණ ගිය කෙනා හිර වෙනවා. අයියෝ කරගන්න දෙයක්. හැබැයි දැන් සිහියෙන් ඉඳ පටන් ගත්තොත් එයා වර්තමානයේ. ඒතට අලුත් දැනුමකට විවෘත වෙනවා. සිහිය හැම විටම අලුත් දැනුමකට විවෘත වෙනවා. ඉඳලා බලන්න. එතකොට හිරවීමක් නැහැ. ඒක ප්‍රශ්නේ ඉන්න පුළුවන්. හැබැයි යාට පේනවා මෙහෙම කරන්න පුළුවන්. මෙහෙමත් කරන්න පුළුවන්. මේ දෙයත් කරන්න. එතකොට පාරවල් කෙලවරක් නැහැ. සිහිය වැඩි වෙන්න පාරවල් පේන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ විශාල මාවත් සංඛ්‍යාවක් විවෘත වෙනවා. සිහිය තියෙන හිර කරන්න බෑ කිසිම සිද්ධියකට සිහියෙන් ඉන්න කෙනෙක්. කාටවත්ම බෑ යාව හිර කරන්න. ඒ කියන්නේ හුස්ම හිර කරන්න පුළුවන් බෙල්ල මිරිකල. නමුත් සිහිය නැති කරන්න බෑ. ඒ කියන්නේ අන්තිම හුස්ම ටික හරි යා සිහියෙන් තමයි අතාරින්නේ. එතකොට මේ පාරේ යනවාද මේ පාරේ යනවාද තීරණයක් ගන්න පුළුවන්. එතකොට අතීතයේ ගිය පාරත් පේනවා. ඒක ගියොත් විසඳෙන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය හොඳ පාරකුත් තියෙනවා. තවත් පාරවල් තියෙනවා. ඒත් නොයා කිසිම පාරක නොයා ඉන්නත් පුළුවන්. ඒ සිහියෙන් ඒ තීරණය ගන්නත් පුළුවන්. මෙතනම ඉන්නවා. ඒ නිසා තමයි ඔය මෙතන මේ මොහොතේ ඉන්න කියන එක මේ ඒකේ වටිනාකම. ඒක ඕනේ තැනක ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ මොහොත කියන එක ලකුණු කරන්න පුළුවන් දැනක් නෙමෙයි. මෙන්න මෙතන තමයි මේ මොහොත කියලා බිම ඇඳලා ලක්තිතක් තියන්නවත් ඔරලෝසුවේ සලකුණක් දාන්නවත් බෑනේ. ඉන්න ඕනෙම තැනක ඉන්න. ඕනෑම ප්‍රශ්නයක් එක වර්තමානයේ ඉන්න. වර්තමානයේ ඉඳලා බලන්න මේ වගේ ප්‍රශ්නයකට මම අතීතයේ වුණාම මොනවද කළා තියෙන්නේ? මෙහෙම කරා. එතකොට ඒකෙන් වෙච්ච ප්‍රතිඵලය මොකද? විපාක මොනවද? ඊට වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද මට? අලුතෙන් හිතන්න අලුත් කෙනෙක් විදියට හිතන්න පටන් ගන්න. එහෙම පුළුවන්. බැරි නෑ. ඒ සඳහායි භවනාව ඕනේ. නැත්තම් ඉතින් භවය හොඳටම ඇති. පරණ කෙනාම ගිය පාරෙම යන්න නම් භවය ඇති. ඒතර භවනාව හැම විටම නව මිනිසෙකු නිර්මාණය කරනවා. හැම මොහොතකම අලුත් කෙනෙක් නිර්මාණය කරනවා. එතකොට එයා 100%ක් පරිපූර්ණ කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් දසමෙන් දසම එයා නිවැරදි වෙමින් යන කෙනෙක් වෙනවා.
දැන් මේ මම කියන්නේ දෙන්නේ අපේ විශ්වවිද්‍යාලෙන් අපි ආව කණ්ඩායමක් වෙතින්. ඒ නිසා මේ අපේ ආම්බරුරු විශ්වවිද්‍යාලෙන් වැඩි අපේ ගිහි කීප දෙනෙකුත් ඉන්නවා. මේ අපි මේ වගේ විෂයන් ඇත්තටම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. එතකොට අපිට තියෙන විවිධ විදි අභ්‍යාස. දැන් අද මෙතන අපි ආවේ ඒක අභ්‍යාසයක් සඳහා. මේ අපි ලියනවානේ දැන් පොතක් ලියන සමහර අපේ ශිෂ්‍ය අවසාන අවුරුදු සමහරලාට assignments කියලා රචනයක් ලිය. ඉතින් අද ආපු අත්දැකීම අපේ ආම්බරුන්ටයි මේ අපේ සමහර ගිහි කීප දෙනෙක්ව ඒ අයට මේ අහන හැම ප්‍රශ්නයක්ම අපි ස්තුතිපූර්වකව අහගෙන ඉන්නේ පිළිතුරු ලබන්නේ එහෙමයි. මොකද මේ සියලු දේවල් අපට එකතු වෙන දත්ත මේ ලියන නිබන්ධන වලට උදව් වෙනවා. අපේ ආන්දරු ප්‍රශ්න ඇහුවද ඒ ඔක්කොම සටහන් කරගන්නවා හිතේ. මේ වගේ විවිධ පැති වලින් අපි මේ ආවර්ජන සම්බන්ධ කරගන්නවා. ඒ නිසා ප්‍රශ්න පුළුවන් තරම් අහන්න ඕනේ. අපේ ආන්දරු කැවදෙන අහයි. නැත්නම් උනාදලා මේවා මේ උනාදලා පණ්ඩිත ආන්දරු වාකු විභාග කරලා සයිද්ධාන්තික දැනුම පාලි සංස්කෘත හොඳට දන්. නමුත් මේ වගේ මධ්‍යස්ථානකින් දැන් ඔබතුමාලා අහන ප්‍රශ්න හරි හොඳයි. මේ වගේම අපේ ඔබිනා මේ මෙතුමාගේ අධ්‍යක්ෂීම් පරිපූර්ණයි කියන එක අපිට තියෙන අමුතුම එකතු කරන්න වචනයක් නෙවෙයි. ඉතින් කවුරුත් දන්නා දෙයක්. ඒ නිසා මේ මම මේ කියන්නේ දැනගන්න විතරයි. ඒ නිසා ප්‍රශ්න අහන හැමදේම අහන ප්‍රශ්න තමා උදෙසා පමණක් අහන ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හැමදෙනාටම මේ ප්‍රශ්නවල උදව් තියෙනවා. ඒ නිසා අහුවර කමක් නැහැ. තවදව තියෙන ප්‍රශ්න ඒ වගේම අපේ උපුල් මහත්මයා වගේ කෙනකින් ඒ වගේ ලැබෙන පිළිතුරු අපේ හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා.
සර් අපිට උත්සාහ ගන්න තිරසක් විදිහට ඒ වගේම ගිහියන් විදිහට අපිට ලෞකික සහ ආගමික ජීවිත මේ පසුබිම් වල ඉඳ සිද්ධ වෙනවා. ඒක දැන් මේ යෝනිසෝ මානසිකාරය පුහුණු කිරීම තුළ මේ පරිසරත් එක්ක ගැලසෙනකොට ගැටුම්කාරීකත්ව අමතර ගැනීම සඳහා උපේක්ෂාව වර්ධනය කරගන්න කොහොමද කියලා කාරණා කිව්වා.
ඔකේ ආම් ප්‍රොඩක්ට් කියන්නේ කාය සංකාර රූප දෙකීම ගැන වාචික සංකාර රූප දෙකීම උපේක්ෂාව කියන එක කාලයක් මතයි ධර්මයේ බොහොමයෙන් වෙන දෙයක් උපේක්ෂාව. එනකට අර අපි බුදුමාන විදිමතක් කළා මේ වේදනා තුනක් ගැන කියන දුක වේදනා වගේ සුඛ වේදනා සහ මේ මධ්‍යම වේදනා මධ්‍යේ ඉන්න එක පිළිබඳව අපිට මේ නැද කියන එක එහෙම නැත්නම් උපේක්ෂාව කියන එක හැම වෙලේම විවෘතයි. අපි ඒකට මේ අපි උපේක්ෂාවට විවෘත වෙන්නේ නැත්නම් අපි ඒකට උපේක්ෂා තිබ්බට අපි ඒකට මනස විවෘත කරගන්නේ. ඒකෙල්ලා අන්ත දෙකට අපි හැම වෙලේම යෑම නිසා අපි කෙරෙන මේ උපේක්ෂාව කියන අත්දැකීමට අපිට එන්නේ ඒක අහෝසිලද
එහෙමයි. ඒ කියන්නේ උපේක්ෂාව කියන්නේ මේ ආගන්තුක දෙයක් නෙමෙයි කියන එකයි අපේ හඳුරුව කියන්නේ හැතුවේ. මේ කියන්නේ අභූත දෙයක් ප්‍රාතිහාරයක් වගේ දෙයක් නෙමෙයි, අපිට බොහොම සමීප දෙයක්. එක්තරා විදිහකට මේ ඒ කියන්නේ උපේක්ෂාව අපි හැමෝම අත්දකිනවා. හැබැයි අපි දන්නේ නැහැ. ඒක තමයි ඒ අර වේදනා ගැන අපේ හඳුරෝ ඒ කියන්නේ ඒ කාරණේ.
ප්‍රේමස්සය කියන දන්නේ නැත්නම් දුකක් කියන උපේක්ෂාව කියන එක දන්නේ නැත්නම් ඉතින් අදුක්ඛ වේසකය විතර හිම එකක් කියනවානේ සසෝත්ති.
ඔව්.
චුල්ලගෙන සසෝත්ති.
ඔය එතන ඔය ඒ වේදනාව තුළ මේ මෝහය අනුසේ වශයෙන් රැඳිලා තියෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවක් විඳිනකොට, ඒ කියන්නේ සැපක් විඳිනකොට ඒකට රාගය තමයි ඇහැරලා ඉන්නේ. එයා නිදාගෙන ඉන්නේ. හැබැයි අර සැප විඳිනකොට තමයි එයා අවදි වෙලා ඉන්නේ. ඒ නිසා රාගානුසය එතන තියෙනවා කියන්නේ සැප විඳිනකොට. ඒ වගේම දුකක් විඳිනකොට ඇහැරලා ඉන්නේ පටිගය. එයා ඒ තරහින් නෙමෙයි හිටියේ. නමුත් දුක විඳින්න පටන් ගත්තාම තරහ යන්න පටන් ගන්නවා. ඒකට ගැටෙනවා, උරුස්සන් නැතිකම එනවා, කලකිරෙනවා. ඒව ඔක්කොම තිබුණා නිදාගෙන අනුසේ වශයෙන්. දැන් අදුක්කම සුඛය කියලා කියන්නේ මේ ඒක උපේක්ෂාවටම කියන තව නමක් නෙමෙයි. අදුක්කම සුඛය කියන්නේ වින්දනයක්, විඳීමක්. එතකොට මේ කියන්නේ දුකක් නැති, සැපක් නැති වින්දනයක්. එතකොට එහෙම විඳීම තමයි වැඩි ඇත්තටම. අපි වැඩියෙන් විඳින්නේ ওই දුකකුත් නෙමෙයි, සැපකුත් නෙමෙයි. හැබැයි එහෙම එකක් විඳින බව අපි දන්නේ නැහැ. අපි දන්නේ අර දෙක තමයි. ඒතර මෙතන නිශ්චලයි. ඒ කියන්නේ සබ්බකුත් නැති, දුකකුත් නැති වින්දනය තුල නැහැ කලබගෑනියක්, පෙරලියක් නැහැ. ඒ කියන්නේ කායික වශයෙන්වත්, මානසික වශයෙන්වත් ආවේගශීලී වීමක් නැහැ. හැබැයි එහෙම එකක් අපි දන්නේ නැහැ. ඒක මදි වගේ. මොකක් හරි අපිට තියෙන්න ඕනේ හැම විටම මේ උත්තේජනය. අතන උත්තේජනයක් නැහැ. ඒ නිසා මේ අර වඩාත් සිහිය ඇති කරගත්තාම වැඩි වැඩියෙන් ඔය දුකක් නැති, සැපත් නැති විඳීම් වලට අපිට සංවේදී වෙන්න පුළුවන්. එන අපි අමන්තියා බලනකොට දැන් පේන හැම දෙයකින්ම අපිට සැපයක් ලැබෙන්නේ නැහැ නේ, දුකක් ලැබෙන්නේත් නැහැ. එහෙම සැපකුත් නැති දුකකුත් නැති දේවල් තමයි වැඩියෙන් පේන්නේ. හැබැයි එහෙම දේවල් දැක්ක බව අපි දන්නේත් නැහැ. අපිට මතකයේ පවා රැඳෙන්නේ අර යමක් දැකලා සතුටු වුණා නම් ඒ දෙයි, දුක් වුණා නම් ඒ දෙයි. මේ වැඩියෙන් සිහිය ඇති වෙන්න අන්න අප කෙනෙකුට පැහැදිලි වෙනවා මේ දේ දැක්ක. හැබැයි මගේ හිතේ සතුටුකුත් නැහැ, දුකකුත් නැහැ. මේ ඇහෙන දේවල් කොච්චර තියෙනවද? ඒවයින් සතුටකුත් නැති දුකකුත් නැහැ. එතන කොච්චර නිශ්චලද? කොච්චර ශාන්තද? ශරීරයටත් පහසුවක්, ඇඟටත් පහසුවක්, හිතටත් පහසුවක්. එතන ඉන්න එහෙම එකක් තියෙන බව දන්නවනම් අපිට එතෙන්ට එන්න පුළුවන්. ඒ දුකේ ඉන්නකොට සැපක් වාගෙන මෙයන් ඕනේ නැහැ. මේ එකක් මැදිස්ත තැනකට ඇවිල්ලා ඉන්න පුළුවන්. එතකොට අදුක්කම සුඛය කියන්නේ විඳීමක්. දැන් උපේක්ෂාව කියන්නේ විඳීමකටම නෙමෙයි උපේක්ෂාව තුලත් වින්දනයක් තියෙනවා. හැබැයි උපේක්ෂාව කියන්නේ මේ හැඟීමක් විඳීමකට එහා හැඟීම් ගතිය. කියන්නේ දැන් ඇලීම කියන එක හැඟීමක් නේ, ගැටීමත් හැඟීමක්. ඒ වගේ උපේක්ෂාවත් හැඟීමක් පැත්තට එන්නේ. දැන් මේ වචනෙටත් ඇති ලස්සන මේ තේරුමක් නේද මේ කතිකචරිතය.
උපේක්ෂා කියන එක දැන් අපේ උපමාත්මයාල රාගානුසය පැත්තටත් නොඇති, පටිඝානුසය පැත්තටත් නොඇති, හිතියොත් තව පැත්තක් තියෙන අවිජ්ජානුසය පැත්තක් උතේනවනේ. උපේක්ෂා කිව්වම අපි නිකන් දැනෙන්නේ නැති පැත්තක් ගැන ආවම දැනගන්න නැතුව අයින් කරලා දානවා නම් එතන තියෙන මුලාවක් වගේ එකක් නේ. ඒක ඒකට සම්බන්ධයි මට මේ මම කියවලා තියෙන විදිහට අනුවත් තේරෙනවා මේ ඒක සම්බන්ධයි අවිද්‍යාව පැත්ත තමයි වඩා වර්ධනය වෙන්නේ උපේක්ෂාවට වැඩි නැතු ඉන්නවා. හැබැයි يعني ඒක ඉවත් කරව දානවා අපි මේ සැප පැත්තට ආවඩන්නේ නැතුව දුක පැත්තට පටගියක් يعني ඒකත් නැතුව ඉන්නවා නම් අපි මධ්‍යස්ථ ස්වરૂපයක තියෙන ස්වરૂපත් අපි දැනගන්නවා කියන්නේ අපේ බුද්ධිය අවදි වෙනවා. අපේ සියුම් විදිහට හිත යමක් ගැඹුරෙන් දකින්න පුහුණු කිරීමට ඉඩ ලබා ගන්නවා වගේ. ඉතින් අර ඒ පදේ විස්තර කරන තැන්වලදී තියෙන උප කියලා කියන්නේ සමීපව කියන අර්ථය. ඊක්ෂ කියන ධාතුවක් එකේ කියන ඊක්ෂ කියන්නේ දකින්න කියන එකයි. ඒතර උපේක්ෂා කියන්නේ සමීපව යමක් දකින්න පුරුදු වෙලා ඉන්නවා කියන අර්ථය. ඒතර උපේක්ෂා කියන ගුණය වර්ධනය වෙච්ච කෙනා අර සති සම්බුද්ධංගිමුත් පස්සේනේ උපේක්ෂා සම්බුද්ධංගි අපිට හම්බ වෙන්නේ. ඒකට සමාධිගත හිතක් ගැඹුරින් අර ಗುಣධර්ම තුලින් එක්සත් වෙච්ච අපි සමාධිය ගැන ඉස්සරහට සවන් දුන්නා. ඒකට මේ සමාධියෙන් වර්ධනය කරගත්ත කුසල ඒකාග්‍රතාවය නැත්නම් කුසල සිතුවිලි රාශියක එක්කාසුවක් විතර තියෙනවා. තවතරකට කතා කළා මේ ප්‍රබුද්ධ මහත්තයත් එක්ක මේ සතුටත් සමාධිය කොටසක් කියලා. ඒකට ওই වගේ ගුණාංග රාශියක් එකතු වෙච්ච තර සමාධිය නම් ඒ තුලින් පොසත් වෙච්ච හිතට පුළුවන් සියුම් තැන් අන්තගාමි නොවි දකින්න. ඒකට එහෙම අන්තගාමි නොවි අර දැනෙන්නේ නැති දේවල් පවා අපි දැන් කුෂ්මටි කියන්නේ එච්චර සැපත් නැ දුකක් නැ. හැබැයි ඒක උනත් අපි අවදීන් ඉන්නේ ඒ තුල. ඒකට අපිට පුළුවන් වෙන සියුම් දේවල් පිළිවෙල අවදි වීමේ හැකිය වර්ධනය කරගන්න. ඒකට අර මේ සමාධිගත හිතක් ලැබවු කෙනා වුණත් සමීපව යමක් දකිනවා කියන්නේ අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථකම කියලා කියන එක මගේ ඒකට අර්ථය. අන්තගාමී නොවි තමන්ගේ හරි පැත්තෙන් හරි අනුන්ගේ පැත්තෙන් හරි කිසියම් විදිහේ අන්තයක හිර නොවි ගැඹුරෙන් යමක් සියුම් විදිහට යමක් දකිනවා තමන්ගේ අනුන්ගේ නොකරගෙන ඒක උපේක්ෂිත සමීපව දැකීමක් විදිහට තමයි අර වචනාර්ථ අනුව සලකනකොට වෙන්නේ. මොකද උපේක්ෂා කියන වචනේ මම කිව්වා වගේ උප කියලා කියන්නේ සමීපව ඉකති නැත්නම් ඊක්ෂ කියන දාතු කියන්නේ දකින්න කියන අර්ථයක් කියන නිසා.
ඒ කියන්නේ දැන් මේ අනුකම්සකේ සහ දැන් අපි කියන අෂ්ටලෝක ධර්මයන් වල සංකල්පෝ ඒ උපේක්ෂාවක් විදිහට
ඒ
කියනවා. ඒ දෙක එකට වෙනසක් තියෙනවා. කියන්නේ අදුක්කම සුඛය සහ අර කියන දෙකේ වෙනසක් තියෙනවා කියලා.
ඒ උපේක්ඛා කියන එකේ අදුක්කම සුඛය කියන එක වෙනසක් තියෙනවා නේද? අපේ මොල්මාත් නම් බලක් කියේකනේ නේද?
ඒක මහදුරනේ සමහර වෙලාවට අපේ ශරීරයේ තාම උද්ද වේදනාවක් හැදෙනවා. උද්ද වේදනාවක් දැනනකොට අපිට ඒක තරහක් වෙන්නේ නැහැ. ඒක ආයි වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? ඒ කියන්නේ එතකොට එතන උපේක්ෂාවද?
ඔව් ඉතින් දැන් අෂ්ටලෝක
උපේක්ෂාවක් කියලා තේරුම් ගන්න නැහැ.
නෑ එහෙම තේරුම් ගන්න ඕනෙත් නැහැ දැන්. එහෙම තේරුම් ගන්න කියොත් මේ ප්‍රශ්නේ. ඒ දැන් ওই අෂ්ටලෝක ධර්මයේ දෙකන්නේ සැප දුක දෙකක්. නේ සුව දුක් දෙකක් අෂ්ටලෝක ධර්මයේම දෙකක්. එතකොට ඒව නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ලෝක ධර්ම තමයි.
ඒ වේදනාවේදී දුකක් ආවේ
නැහැ. ඔව් කායික දුක තිබ්බනේ ඒකනේ වේදනයි කියන්නේ. නේ
ඔය
හිතේ දුක. ඔව් ඒක තමයි. එතකොට කායික දුක තියෙනවා. ඒ කායික දුකට අපි ගැටුන්නේ නැහැ. එතකොට ඒකේ පටිගියක් ඇති කරගත්තේ නැහැ ඒක. කායික දුක නෙමෙයි මේ වෙලාවේ කය සැහැල්ලු වෙන්න ඕනේ කියලා එහෙම වර්තමාන යථාර්ථය ප්‍රතික්ෂේප කළා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ තියෙන දේ පිළිගත්තා අපි. රිදෙනවා රිදෙන එක පිළිගත්තා. ඒතර කිසියම් මනසකට පුළුවන් නම් වර්තමානයේ පිළිගන්න 100%ක්ම ඒ මනස දුකටපත් වෙන්නේ නැහැ. දැන් වර්තමානය ප්‍රතික්ෂේප කරන මනස තමයි හැම විටම අසහනයටපත් වෙන්නේ. ඒ වගේම වර්තමානයේ වැළඳ ගන්න මනසත් අසහනයටපත් වෙනවා. කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියන්නේ ඒ දෙකනේ. ඒතර දැන් ධාර වචනේ මේ අපේ මේ කතිකාචාර්යතුමා විස්තර කරපු මේ වචනේ ඒක බොහොම ලස්සනයි. කියන්නේ සමීපව බලනවා. ලං වෙලා බලනවා. දැන් ඔය ඇලුනහම අපි හිතනවා ලං වෙනවා කියලා. ඇත්තටම ඇලුනහම ලං වෙනවා නෙමෙයි වෙන්නේ අපි ඒ දෙයි කොටසක් බවට පත් වෙනවා. ඇලුනා කියන්නේ ඒකයි. ලං වුණා නෙමෙයි. ඒ දෙයි තමනුත් පංගුවක්. එතකොට ආ ඒ දෙය අපිට පේන්නේ නැහැ. අපි අන්ධ වෙනවා. ඒ කියන්නේ මේ බලන්න ඕනේ රූපේ ඇහි කොටසක් බවට පත් වුණාට පස්සේ ආයේ ඒ දෙය ඇහැට පේන්නේ නැහැ. එතන ඇලීම කෙනෙක්ව අන්ධ කරනවා. ගැටීමෙන් වෙන්නේ පුළුවන් තරම් දුරස් වෙනවා. නොපෙනෙන තරමට ඈතට යනවා. එතකොට පේන්නේ නැහැ. ඒ නිසා යමක් හරියට දකින්න නම් ඒ දැකිය යුතු තරමට ඒකට ඒ දුර තියාගන්න ඕනේ. කියන්නේ වඩාත්ම කිට්ටු වෙන්නේත් නැහැ, වඩා දුරස් වෙන්නේත් නැහැ. එතකොට මධ්‍යස්ත කියන ඒ අදහස ඒ අර්ථයෙන් ගන්න පුළුවන්. තර කායික වේදනාව කෙරෙහි ඒ කායික වේදනාව තමයි වර්තමාන ඇත්ත රිදෙනවා. ඉතින් ඒක මනසට පිළිගන්න පුළුවන් නම් ප්‍රතික්ෂේප නොකර ඒ මනසේ ගැටීමක් නැහැ. ඒතකොට මනස වේදනාවටපත් වෙන්නේ නැහැ. මොකද මනස බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊට වෙනස් දෙයක්. මනස සාමකාමී වෙන. ඒ කායික වේදනාවත් එක්ක මනස සාමකාමී වෙනවා. ඒ සාමකාමී බවට තමයි සමාධිය කියලා කියන්නේ. සමාධි කියන වචනේ එහෙම අර්ථිකුත් තියෙනවා සාමකාමී කියන අර්ථය. එතකොට අර ඊට කලින් අහපු ප්‍රශ්නේ අර සාමාන්‍ය ජීවිතයේ උපේක්ෂාව පිළිබඳ මේ දැන් ওই විදිහටම බලන්න පුළුවන් නේ. අපි කී දෙනෙකුට ඇලිලා ඉන්නවද, කී දෙනෙකුට ගැටිලා ඉන්නවද, අපි එදිනෙදා මුණ ගැහෙන අයගේ. ඒතර අපි එදිනෙදා කරන කටයුතු වල අපි බොහොම කැමැත්තෙන් කරන කටයුතු මොනවද, අකමැත්තෙන් කරන කටයුතු මොනවද, මේ විදිහට මේ අපිට කිසියම් තක්ෂේරුවක් කරන්න පුළුවන් සොයා ගැනීම. ඇලිලා ඉන්න පුද්ගලයන්, ගැටිලා ඉන්න පුද්ගලයන්, ඇලිලා තියෙන කටයුතු, වඩාත් කැමැත්තෙන් කරන දේවල්, නැවත නැවත කරන්න කැමති දේවල්, නොකර ඉන්න තියනවා නම් හොඳයි කියලා හිතෙන දේවල්. දැන් මේ විදිහට අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි පොඩි විපරමක් කරලා බලලා මේ අපේ ඇලීම් ගැටීම් ටික හඳුනා ගන්නට ඕන. ඇලුණු දේවල්, ගැටුණු දේවල් එක් ආශ්‍රිත කැමති කෑම මොනවද, කන්න අකමැති දේවල් මොනවද, කතා කරන්න කැමති විෂයන් මොනවද, අකමැති විෂයන් මොනවද. දැන් මේවා අපිම හොයාගන්න එක වටිනවා. තමන්ම හොයාගන්න එක. ඉතින් දැන් මේ හොයාගත්තාම තියෙන වාසිය මොකද්ද? එකක් තමයි මේ අනිත්‍යයට බෑ තමන්ව නටවන්න ඊට පස්සේ. දැන් ඒවා අපි හොයාගන්න නැතුව වෙන කෙනෙක් දැනගත්තොත් මේ මිනිස්යා මොනවටද කැමති, අකමැති මොනවටද කියලා එයාට පුළුවන් ඒවා පාවිච්චි කරන්න. අපේ තියෙන රුචි අරුචිකම් එයාගේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නේ අල්ලස් දෙනවා වගේ කරගන්න පුළුවන්. එහෙනම් නැත්තම් අපිට රිදවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔය අපි මේව හොයාගත්තොත් අපිට ස්වාධීන වෙන්න පුළුවන්. ඒක එක වාසිය. ඒක කොහොම වුණත් දැන් මේවට අපි විවෘත වුණොත් මේ අපේ රුචි අරුචිකම් වලට ඇලීම් ගැටීම් වලට විවෘත වුණොත් අපි හඳුනාගත්තොත් දැන් මේවා අපේ හඳුරුකී වගේ ලෝක ධර්මතා. ඒකවත් ලෝකේ තියෙන දේවල් මේකෙන් පළුවක්. ඒ ලෝක ධර්මතාවයේ දෙකට පළල එක පළුවක් අපිට තියාගන්න බෑ. අනිත් පළුව ප්‍රතික්ෂේප කරලා. එහෙම තමයි අපි හැමදාම උත්සාහ කරන්නේ. නමුත් ඒක කරන්න බෑ. එතකොට මේක මේ කාරණා ලෝක ධර්මතාව විදිහට දකිනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා ඉවසන්න. ඒ අකමැති දේවල් වෙනකොට කිසියම් දුරකට ඉවසීමක් අපි තුල ඇති කරගන්න හේතුව වෙනවා. කියන්නේ අපිට දරාගෙන ඉන්න පුළුවන් හැකියාව අපේ ධාරිතාවය වැඩි කරගන්න පුළුවන්. ඒකම අර කැමති දේවල් එක්කත් අපිට පුළුවන් ටිකක් බැරි දේවට තියෙන ඇලීම ටිකක් අඩු කරගන්න. ඒ තියෙන ඇබ්බැහි වීම පුළුවන් ද ටිකක් අඩු කරගන්න. කියන්නේ අහවල් දේ හැමදාම කන්න ඕනේ නෝ. ඒ කන්න බැරි වුණොත් එහෙම නැත්නම් අහවල් දේන බලන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක්. එහෙම ඒවත් එක්ක බැරිද අපිට ඇලීම් එක ටිකක් පරිශනයක් කරලා බලන්න නැතුව හිටියහම මොකද වෙන්නේ කියලා. දැන් මේ විදිහට මේ ඇලීම් ගැටීම් එක්ක අපිට පුළුවන් නම් පරිශනයක් කරන්න, පරිශනයක් කරලා වීරිය ගන්න, මේවත් එක්ක ගැටීම් ඉවසගෙන ඉන්න ගැටෙන දේවල්, ඒ වගේම ඇලෙන දේවල් වලින් ටික ටික ඒවා අත්හරින්න. අන්න එතකොට ඇති වෙන උපේක්ෂාව. දේ උපේක්ෂාව අර මේ අර අපි කලින් කතා කරපු උපේක්ෂාවට වැඩිය වෙනස්. දේ ඇති වෙන්නේ ප්‍රඥාවෙන් ඇති වෙන උපේක්ෂාව. ඒතර සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන්නේ ඒ උපේක්ෂාව. අර භවනා අපි කියන ওই පරියංක භවනාවක කලබල නැති තැනකට ගිහිල්ලා කිසියම් කමඨහනක් වඩනකොට ඇති වෙන උපේක්ෂාවට වැඩිය ওই උපේක්ෂාව ප්‍රායෝගිකයි ප්‍රයෝජනවත්. විශේෂයෙන් මේ වැඩ කටයුතු අධික ගිහි ජීවිත ගත කරන විවිධ වූ වගකීම් යුතුකම් මැද ඉන්න පිරිසකට වඩාත් වැදගත් වෙන්නේ ওই ප්‍රඥාවෙන් එන උපේක්ෂාව.
අපටිකුලේ පටිකුල සංඥා කියලා ඒ කෝණ කරන විදිය තුළ දැන් අපි උදාහරණයක් ගත්තොත් පිළිකුල් කරන්න ඕන නැතන අපිට පුළුවන් පොහුණු වෙන්න පිළිකුල් නොකර එතන මූණ දෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් කාගෙන් තුවාලයක් පරිසිදු කරනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙකු සිද්ධ වෙනවා යම් කිසි අපිරිසිදු දෙයක් අතපත ගන්න. ඒක එයාට ඒ වෙලාවේ ලබන තියෙන පුහුණුවනෝ يعني මනසට කියලා දීලා තියෙන පුහුණ මේක පිළිතුරු වුණාට මම පිළිතුරු සංඥාවේ නෙමෙයි මේක කරන්නේ කියලා. ඒ දැන් ලැබිලිය ප්‍රතිසුද්ධ කරනකොට අපිට පුළුවන් ඒක කුසලයක් වර්ධනය කරගන්න. ඒක උනේ කුසල සංඥාවක් අපි ඇති කරගන්න මේ පිළිතුරු තියෙන තරක් වුණාට අර කරන ක්‍රියාවලිය තුළ අමංගේ වාසියනේ අමංගේ ආගේ පිටුපා සෞඛ්‍යයයි කියන අදහසයි. ඇති පිළියක් පව සුද්ධ කරනකොට ඒක විශේෂා දින ඇති වෙන විදිහට. තවම අතිස්තුල දැන් විමුක්ති උත්තරන් යටි තරහයි. දැන් රාජික තේක රාජ්‍යයේ සිටින ඉල අවස්ථාවකව එතන විද්‍යාන්තර කෙරෙනවා විතර ප්‍රතිවිරුද්ධ කීකේ. දැන් අර ඉඳන් කවියක් තියෙනවා මේ අපුලුව මේ තැනි මේ පැත්තේ. මේ කියනවා සතර මේ රස්තන තුනක්. මේක සත්‍යයක් තියෙනවා කියලා අපි කියන හැමතැනම සත්‍යයක් නෙවෙයි කියන්නේ. හැබැයි මේ විදිහට බලන්න ඕන තමයි තියෙන්නේ. ඒක අපිට බාධාවත් වෙනවා නම් රාගී පිළිතුරු විදිහටත් ඒ පුහුණුවට බාධාපත් වෙනවා නම් අපිට තමයි මේ සෝන්දාර පැත්ත නැත්තම් සුන්දර පැත්ත අසුන්දර දෙයක් විදිහට තාවර දෙයක් කරන්න. ඒ විදිහට බුදුහාමුදුරු කියනවා කියලා තියෙනවා මේ ඒ වෙලාවට ඒක අසුරු චේතනාවක් අසුභ භාවනාවක් තමයි. බුදුරජාණන් වහන්සේ මේ අර කියන තැනින් විදේක්ෂාවක් පාවිච්චි කරන්නේ අතහැරීම පොහුණු කරන්න පහසුවක් ලැබෙනවා. මේ ප්‍රයම් පැතිලි මට හිතෙනවා මේක මම හිතන විදිහේ ප්‍රායෝගිකව විශේෂා ගුණේ ජීවිතයක ප්‍රේක්ෂණයක් ඇති වෙන සම්බන්ධ වෙන දෛනික ජීවිතයක්.
ඔය යන අවසාන කාරණය අපි අන්තිමට කතා කරපු කාරණේ ඉතාම වැදගත් මේ මෙතුමා පැහැදිලි කරපු කාරණේ දැන් ඔය පිළිකුල නැත්තම් ප්‍රසාදේ කියන දේවල් අපේ පාලනයකින් තොරව නැති වෙන්නේ. එතකොට අපි ඒ වගේ අතකොළු බවට පත් වෙනවා. පිළිකුලේ අතකොළුවක් බවට අපි පත් වෙලා ඒව පිළිකුල් සාගතයි කියලා අපි ප්‍රතික්ෂේප කරන්න හදනවා. හිත නරක් කරගන්නවා. ඒ වගේම මේ මේවා හරි ලස්සනයි කියලා අපි ඒ ලස්සනේ වහලෙක් බවට පත් වෙනවා, ඒවා නැතුව බැරි වෙනවා. ඒතර මේවා සියල්ලම යාන්ත්‍රිකව වෙන්නේ. දැන් මෙතන තියෙන ලස්සනම කාරණය මොකද්ද? භාවනාවෙන් කෙනෙකුට පුළුවන් මේවා මේ Tamanට ඕනේ විදිහට වෙනස් කරගන්න. ඒක පිළිකුල් සහගත දේවල් සහ ප්‍රසාද ජනක දේවල් කියලා එහෙම අම්මඩු ගහපු දේවල් නැහැ කියන එක. ඒක අපි බලන විදිහ අනුව. ඒකත් අපිට කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් මනස අවලස්සනයි කියලා තියෙන දේක ලස්සනක් දකින්නත් ලස්සනයි කියලා නැතුව බෑයි කියලා අපි මේ කෙලහලන දේක අවලස්සන දකින්න. ඒතර මේ දේ ඔක්කොම සංඥා කියලා කියන්නේ ඒකයි. ඔය ආනන්ද හාමුදුරු විමසනකොට කොහොමද මේ ආර්ය විනේහි මේ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කියලා. ඉතින් එතෙන්දී ලැබෙන පිළිතුර තමයි ලැබෙන පිළිතුර වලින් එකක් තමයි මේ සුබ දේවල් දිහා අසුබ විදියට බලන්නත් පුළුවන්, අසුබ දේවල් දිහා සුබ විදියට බලන්නත් පුළුවන්. ඒ දෙකම නැතුව බලන්නත් පුළුවන් කියලා සුබ අසුබ කියන දෙකෙන්ම තොරව බලන්නත් පුළුවන්. මේ ඒ හැකියාව තමයි අපි ඇති කරගන්නේ. මේ හැකියාව ඇති කරගත්තාම ලෝකයේ ලස්සනද කැතද පිළිකුල් සහගතද සුන්දරද කියන ඒ ප්‍රශ්න නෙමෙයි ඊට පස්සේ. එහෙම ලෝකයක් නැහැ. ලෝකය කියන්නේ අපි බලන විදිහ අනුව පේන දෙයක්. හොඳයි, එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි, අප මේ බොහෝම අර්ථවත් බොහොම වටිනා පොහොසත් ධර්ම සාකච්ඡාවක මේ පස්වරුවේ කළේ ඒ ගැන හැමදෙනාටම තින්. ඒකට අද පොය දවසේ පොය වැඩසටහනට සම්බන්ධ වුණු හැම දෙනාම උදේ සිට භාවනා කළා, දහමට කන් යොමු කළා, මෙනෙහි කළා, සාකච්ඡා කළා. මේ සියල්ලම කුසල්. අපේ මේ ධර්ම මාර්ගයේ යන ගමනට මාර්ගෝපකරණ, ඒ ගමන වඩා වේගවත් කරන්නට, ඒ මඟ වඩා එලිපෙහෙලි කරන්නට හේතු වෙනවා. ඒකම සමහර යෝගීන් පිරිසක් මේ දින කීපෙම නේවාසිකව මේ අභ්‍යාසයේ යෙදුණා. ඒ සියල්ල දෙස බලා අපි හිතේ සතුටක් ඇති කරගම, අයාසයෙන් සතුටක් ඇති කර නොගත්තත් මේ සියල්ල ප්‍රතිඵලයක් විදියට හිතේ සතුටක් තියෙනවා. ඒ සතුට අපි හැමදෙනා එක්කම බෙදා හදාගමු. මේ සියලුම කටයුතු වලට අපට හැම පැත්තෙන්ම උදව් උපකාර කළ, අනුග්‍රහය දැක්වූ, විශේෂයෙන් දානීය පැත්තෙන් අපට අනුග්‍රහය දැක්වූ ඒ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා බොහෝම කැපවීමෙන්, බොහොම හැඟීමකින්, ආදරයකින්, ගෞරවයකින් ඒ කටයුතු ප්‍රතිමා මාංශයෙන් ශ්‍රමයෙනුත් එක්කම කැපකරලා දානි දෙන්න. එතුමා සිහිපත් කරගන්න. ඒ වගේම සම්බන්ධ වෙන හැම දෙනා මේ මගෙහි, මේ නිවෙන මගෙහි පියවරෙන් පියවර ඉදිරියට යන්නට අවශ්‍ය වෙන කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය, කල්‍යාණ මිත්‍රාශ්‍රය සහ විවේකය ඔබ අප හැම දිනාටම මේ සියලුම කුසල් වල බලයෙන් ශක්තියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනේ අපි මේ පෝදා වැඩසටහන අවසන් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.